साधनों व्यक्त समता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं ගුණබර කාරුණික පින්වත්නි දුරුතු මාසේ පුරපසළොස්සක් පොහෝ දිනයයි අදට යෙදුනේ ශ්‍රී ලාංකික බෞද්ධයන් හිටියට අපට ඉතාමත්ම වැදගත් අනුස්මරණීය දිනයක් වෙනවා බුදු සිරිපා පහසින් මගේ ලක්බිම පූජනීයත්වයට පත් වූ උතුම් දිනයක් හැටියටයි ශ්‍රී ලාංකික බෞද්ධයින් දුරුතු පුරපසළොස්සක් පොහොය ගැන සලකන්නේ. එදා බුදුරජාණන් වහන්සේ අපේ රටට අනුකම්පාවෙන් කරුණාවෙන් වැඩම කරමින් අනාගත සම්බුද්ධ ශාසනය පිළිබඳව උන්වහන්සේ ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔබ අප පිළිබඳව තිබුවා. උන්වහන්සේ තෙවරක්ම අපේ රටට වැඩම කළේ ඒ විශ්වාසය කඩනකොට ශ්‍රී ලාංකිකයින් ඒ අධිෂ්ඨානය ඉටු කරාවි කියන බලාපොරොත්තු විශ්වාසය ඇති නිසයි. සාරා සංකල්ප ලක්ෂයකටත් වැඩි කාලයක් නිවැරදිව සඳහන් කළොත් විසි අසංකල්ප ලක්ෂයකට වැඩි කාලයක් මහත් වූ දුක්ගැහැට විඳිමින් අවබෝධ කරගත්ත ධර්මය බොහෝ කාලයක් ලොව තුල පවත්වන්නේ ලොව තුල සුරක්ෂිත වෙන්නේ ශ්‍රී ලංකා ද්වීපයේ බවයි උන්වහන්සේගේ බුදු නුවණට විෂය වුණේ. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අදහස බොහෝ කලකට පවත්වන්නයි උන්වහන්සේ අද වැනි දිනකටත් ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළේ. ඉතින් උන්වහන්සේ එදා අපෙන් බලාපොරොත්තු වෙච්ච අපි කෙරෙහි තිබූ විශ්වාසය අඛණ්ඩව පැවැත්වීම අපට පැවරුණු යුගයේ යුතුකම හා වගකීම බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ බෝධි චෛත්‍ය විහාර ප්‍රතිමා වන්දනමානන කරමින් පුද පූජා පවත්වමින් යාතිකා යාඥා කරමින් ආශිර්වාද ලැබීම සඳහා කෙරෙන පිළිවෙතක් නෙමෙයි. උන්වහන්සේ කිසිවිටක ඒ අගය කළේ නෑ, ප්‍රශංසා කළේ නෑ. තිරුණුවම්පා වදාරණ මොහොතේ උන්වහන්සේ දෙවියන් මනුෂ්‍යයන් නාගයන් විසින් මලින් පහනින් සුවඳින් නොයෙක් නොයෙක් ශබ්ද පූජාවන්ගෙන් අසිරිමත් පූජාවන් පවත්වන වෙලාවේ උන්වහන්සේ වදාළේ මේ පූජාව මට කරන පූජාවක් නෙමෙයි, මේ පූජාව මට කරන සැබෑ පූජාව නෙමෙයි, යම් කෙනෙකු සෝ සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ප්‍රතිපත්ති පූජාව. උන්වහන්සේට යමෙක් ප්‍රතිපත්තිමය පූජාවකින් පිදුම් දෙන්නේ නම් එය බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කළා, ප්‍රශංසා කළා, අනුමත කළා. එනිසා මේ වෙලාවේදී අපේ පින්වත් බොහෝ පිරිසක් මේ දුරුතු පුරපසළොස්වක් පොහෝ දවසේ ප්‍රතිපත්තිමය පූජාවෙන් ඒ ලෝතුරු බුදු පුදට සූදානම් වෙන වෙලාව. ඒ ප්‍රතිපත්ති පූජාව කියන්නේ සුදු වතක් ඇඳගෙන සිල්පද වාක්‍ය ටිකක් කියලා දවසේ යම් වෙලාවක් ගත කිරීමම නොවේ. ප්‍රතිපත්තිය ප්‍රතිපදාව තුළින් උන්වහන්සේ අපට හඳුන්වා දුන්න ඒ උතුම් වැඩපිළිවෙලයි අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන්නට ඕන. උන්වහන්සේ යම් පිළිවෙතක් ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් අපට අනුදැන වදාළේ නම් ඒ අනුදැන වදාළ වැඩපිළිවෙල ත්‍රිවිධ ශාසනයේ නමින් හඳුන්වා තියෙනවා. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. ප්‍රතිවේදය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පූර්ණ අවබෝධය ප්‍රතිවේදය නමින් හඳුන්වන්නේ. ඒ ප්‍රතිවේදයේ සඳහා අපට ගමන් කරන්නට පුළුවන්කමක් නේ ප්‍රතිපත්තියකින් වැඩපිළිවෙලකින් තොරව. එතනට යන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලට කියනවා ප්‍රතිපත්තිය කියලා. ප්‍රතිපත්තියක් අපට ලැබෙන්නේ නේ පරියාප්තියෙන් තොරව. බුදුරජාණන් වහන්සේ අපට වදාළ ඒ ධර්ම මාර්ගයේ අසාගෙනමයි ප්‍රතිපත්ති අපි සකසා ගන්න ඕන. සරියුත් හාමුදුරුවන්ට මොනතරම් මහා නුවණක් තිබුණත් අස්සජි මහරහතන් වහන්සේගෙන් යේ ධම්මා හේතුප්පවවා කියන ගාථා දෙපදේ නොඇසුනේ නම් උන්වහන්සේට ප්‍රතිවේදයට චතුරාර්ය සත්‍ය ප්‍රතිවේදයට එන්න බෑ. ආනන්ද හාමුදුරුවන්ට මහා නුවණක් තිබුණා. ඒත් මන්තානි පුත්ත පුන්නහාමුදුරුවන්ගෙන් අහගත්තේ නැත්නම් උන්වහන්සේටත් ඒ ප්‍රතිවේදය කරන්නට පුළුවන් කමක් නෑ. එනිසා මේ ශාසනයෙහි හැම ශ්‍රාවකයෙක්ම පරයාත්‍ය දේශනා කළ ධර්මය නිවැරදිව අසා දැනගත යුතු වෙනවා. එයින් අදහස් කරන්නේ නෑ උන්වහන්සේ දේශනා කළ සම්පූර්ණ විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ වූ ත්‍රිපිටකයම හැදෑරිය යුතුයි කියලා. අපි අපේක්ෂා කරන ප්‍රතිවේදයේ සඳහා යා යුතු ගමන් මඟ පිළිබඳව හෙලිපෙලි වෙන්නේ, නිවැරදි වෙන්නේ යම් ප්‍රමාණයකින්ද, ඒ ප්‍රමාණය අපට අසාගත යුතු වෙනවා. අපට යම් තැනකට යා යුතු නම් ඒ යා යුතු තැන නම නියම වෙලා ප්‍රමාණවත්නේ. ඒ යා යුතු තැනට යන්නට ලිපිනයක් ඕන. ඒ ලිපිනයට ළඟා විය හැකි මාවත පිළිබඳව අහගන්නට ඕන. අන්න ඒ මාර්ගය හා ලිපිනය පිළිබඳව තොරතුරු විමසා ගැනීම වැනි පරයාප්තිය පිළිබඳව අපි ඇසිය යුතු ප්‍රමාණය. ඒ අහගත්ත ප්‍රමාණය තුළ තියෙන්න ඕන මෙතන ඉඳලා එනං එතනට යන්නේ මෙහෙමයි. ඒ මුළු ගමන් මඟ පිළිබඳවම සපුරා දැනුමක් තියෙන්න ඕන. දැන් අපිට යම් තැනකට යා යුතු නම් යන්න කලින් ඒ තැනට යන හැටි හරියටම අහගෙන, දැනගෙන, ලියාගෙන, සටහන් කරගෙන නොගියොත් මම් මුලා වෙනවා, අතරමං වෙනවා. එනිසා අපි යා යුතු තැනට යන්නට කලින් ඒ තැනට යන හැටි සම්පූර්ණයෙන්ම දැනුවත් විය යුතු වෙනවා. අන්නේ දැනුවත් වෙන අවස්ථාව තමයි පරිව්‍යාප්තිය කියලා කියන්නේ. ඒ දැනගෙන, ඒ දැනගත්ත අසාගත්ත ගමන් මඟ ඔස්සේ ගමන් කරන අවධියයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒ මඟ ගමන් කරලා යා යුතු නිශ්චිත ලිපිනයට, ඒ අදාළ තැනට ගියේද, ඒ ගමනාන්තයට ගියේද, එතනට අපි කියනවා ප්‍රතිවේදය කියලා. එනිසා මේ ශාසනයේ අපේ ඉලක්කය චතුරාර්ය සත්‍ය අවබෝධය, මහරහත් පදවිය. ඒ මහරහත් පදවිය, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යා යුතු ගමන් මඟ පිළිවෙලක් තියෙනවා. අපි යන්නේ ගමන් මඟ අසාගෙන ඒ අසාගත්ත මාර්ගය ඔස්සේ ගමන් කරන්න ඕන. ඒ අනුව අපට ගමන් කිරීමක් හම්බ වෙන්නේ නේ අහගත්තේ නැත්තම්. අසාගත්තේ නැත්තම් අපට යන්න මාවතක් හම්බ වෙන්නේ නේ. යන්න පුළුවන්. යා යුතු තැනක් නොදැනත් පාරට බහින්න පුළුවන්. අපි එබඳු අයට කියන්නේ ඉබාගාත යනවා කියලා. ඉබාගාත යන ගමනක් යන්න පුළුවන්. කොහේටද යන්නේ, කොතනටද යන්නේ කියලා දන්නේ නෑ. එනිසා අපේ ගමන් මඟ ඉබාගාත යන ගමනක් නොවිය යුතුයි. දැන දැන යන ගමනක් වෙන්න ඕන. ඒ දැන දැන යන ගමනක් සඳහා අපි දැනගත යුතු හරයයි පරයාප්තිය නමින් අපි අසාගත යුතු වෙන්නේ. එනිසා මෙන්න මේ ත්‍රිවිධ ශාසනය බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රතිවේදයක් කිසි කලක ලොව හමු වෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් මෙතුව. ප්‍රතිපත්තියක් ලෝකේ හෙළි වෙන්නේ නැහැ පරයාප්තිය නැතුව. එනිසා අද දවසේ අපි කතා කරනවා මගඵලලාභී රහතන් වහන්සේලා ලෝ නැහැ කියලා. සමහරුන්ගේ අදහසක් වෙනවා. ඒක සැබෑවක් නම් ඒ ප්‍රතිවේදය කළ උතුමෝ ලෝ නැත්තේ. එහෙම නැති බවක් ඇත්නම් නැත්තේ ප්‍රතිපත්තිය නැති නිසායි. ප්‍රතිපත්තියක් ලොව තුළ නැත්නම් නැත්තේ පර්යාප්තියෙන් අපි ඉවත් වූ නිසයි. එනිසා යම් දවසක පර්යාප්තිය පවතී නම් ඒ තාක්කල් ලෝකය තුළ රහතුන්ගෙන් හිස් නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එනිසා අදත් පර්යාප්තිය නිවැරදිව සුරක්ෂිතව පවතින බැවින් ඒ පර්යාප්ති ධර්මය නිවැරදිව හෙළි කරගන්න පුළුවන්, අර්ථ පැහැදිලි කර දෙන්නට පුළුවන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හමු වූවහොත් ප්‍රතිපත්තිය සකසාගෙන යා යුතු ගමන් මඟ අසාගෙන ඒ ගමන් මඟ තුල ගමන් කිරීමෙන් ප්‍රතිවේදයට ළඟා විය හැකි බවයි උන්වහන්සේගේ ඒ දේශනාව තුළින් සඳහන් කොට ඇත්තේ. එනිසා ඔබෙත් මගෙත් හැම දෙනාගෙම ඒකායන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව විය යුත්තේ මේ දුර්ලභව ලබාගත් මිනිස් ජීවිතය චතුරාර්ය සත්‍ය කියන ඒ කවදාවත් අවබෝධ කරගන්න බැරි වෙච්ච මේ ජීවිතය තුළ අවබෝධ කරගන්නට නොහැකි වුවහොත් තව කල්ප ලක්ෂ කෝටි ගාණක් ගියත් මෙබඳු අවස්ථාවක් නොලැබෙන දුර්ලභ ගණේ සියලු දුක් නසාලන ලොව තුල ඇති උතුම් පරම ශාන්තිය ළඟා කර දෙන ඒ උතුම් අවබෝධය ලැබීමයි අපි හැම කණාගේම ඒකායන ඉලක්කය බලාපොරොත්තුව බවට පත්විය යුත්තේ. චතුරාර්ය සත්‍ය ගැන කියනකොට අපිට ඒක හුඟා දුර විෂයක් හැටියටයි හැඟෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අදාවබෝධ කරගන්න පුළුවන් දෙයක් නොව අනාගත බුදුවරු හමුවෙහි ලැබිය යුතු අවබෝධයක් හැටියටයි බොහෝ දෙනා තුළ හැඟීම් අදහස් පහළ කරවල තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අද අවබෝධ කරගන්න බැරි යන අදහසයි බොහෝ දෙනා තුළ ඇති කරගෙන තියෙන්නේ, ඇති කරවල තියෙන්නේ. එනිසා අපි මෙන්න මේ මිත්‍යාව බිඳගෙන මේ ඇයි මේ ජීවිතය තුළ ඒක ලබන්න බැරි? සෝපාක, සූනුත්තර, රාහුල වැනි පුංචි ලදරුවන්ට, හත් හිවිරිදි වයසේ පුංචි ලදරුවන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වී නම් ජීවිතයේ 126 ගෙවා කිසිවෙකුගේ පිළිසරණක් නැතුව මහමගට එද වැටුණු බහුපුත්තික, සෝන, රාද වැනි මව්පියවරුන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රහත් වෙන්න පුළුවන් වුණා නම් බොහොම දුකට වේදනාවට පත්වෙච්ච කිසා ගෞතමී පටාචාරා වෙනි අයට පුළුවන් වුණා නම් අසුචි කඳ ඔසවාගෙන ගිය සුනීත වැනි අයට, අනෙක් අයගේ කෙස් රැවුළු බෑ උපාලී වැනි අයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වුණා නම් අඟුලිමාල වැනි අවි අමෝරාගත් අයටත්, මහමග මංකොල්ලකමින් ජීවත් වෙච්ච සොරු කණ්ඩායම් වලටත්, ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන්ටත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වී නම් එයි මට බැරි. ඒ අයට වඩා මගේ තියෙන දුබල බව මොකක්ද? මට බැරිකම මොකක්ද? අපි ටිකක් අපි ගැන කල්පනා කරන්න වෙනවා. එතනට පුළුවන් වෙච්ච දේ මට බැරි මොකද? අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිකමම නෙවෙයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රතිවේදයට යන්නට ඕන ගමන් මගක් නැතිකම. ඒ ගමන් මගක් අපට නැත්තේ ඒ ධර්මය පරයාප්තිය අපට නොලැබීම. එනිසා මෙන්න මේ ජීවිතය තුළ ඒ අඩුව පියවා ගත්තොත්, අඩුව සම්පූර්ණ කරගත්තොත් මේ අනන්ත දිගු සංසාර ගමනේ වින්ද තවත් බොහෝ සංසාර ගමනේ ඉදිරියටත් විඳින්නට තියෙන යම්තාක් දුකක් වේදනාවක් බියක් කම්පනයක් ශෝකයක් දෝමනස්සයක් දුකක් ඇත්නම් ඒ සියල්ල නිමා කරගන්න පුළුවන්කම තියෙනවා මේ ජීවිතය තුළ. එනිසා අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව විය යුතුමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියනකොට එහි කියවෙනවා සත්‍ය හතරක්. දුක්ඛාරය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. දුක පිළිබඳව ඇත්ත, දුකට හේතුව පිළිබඳව ඇත්ත, දුක නැති කිරීම පිළිබඳව ඇත්ත, දුක නැති කරන මඟ පිළිබඳව ඇත්ත. මෙන්න මේ දේශනාව මහ පුදුම අසිරිමත් දේශනාවක්. අසිරිමත් දේශනාවක්. ඒ දේශනාව තුළ අපට කියවෙනවා මාර්ගයක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳව ආරේ සත්‍යය. එතකොට දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක් සඳහාද? ප්‍රතිපදාව කුමක් සඳහාද? දුක්ඛ නිරෝධය සඳහා. දුක්ඛ නිරෝධය කියලා කියනකොට නිවනට තවත් නමක්. දුක්ඛ නිරෝධය, දුකෙන් මිදීම. දුක්ඛ නිරෝධයක්, දුකෙන් මිදීමක් නිවනක් හමු වෙන්නේ නැහැ සමුදය ප්‍රහාණය නොකොට. නැවත නැවත දුක හදන හේතුව ඉවත් කරගන්නේ නැතුව, නැවත නැවත දුකට හේතුව නැති කරන්නේ නැතුව, ඉවත් කරගන්නේ නැතුව දුක්ඛ නිරෝධයක් හම්බ වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් නිවනක් ලැබෙන්නේ සමුදය, දුක්ඛ සමුදය ප්‍රහාණය වීමෙන්. දුක්ඛ සමුදය, දුකට හේතුව ඉවත් වෙන්නේ නැහැ දුක පිළිබඳව හරි නිවැරදි තීරණයකට, අවබෝධයකට නොපැමිණීම. දුක පිළිබඳව කතා කරනකොට ඔබේ මතකයට එන අදහස් ටික මෙතනට ගලප ගන්න එපා. ඔබ දුකයි යමක් අදහනවා නම්, විශ්වාස කරනවා නම්, පිළිගන්නවා නම් ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් මේ දුක්ඛ සත්‍ය කියන තැන යෙදෙන්නේ. එනිසා තමන් දන්න දෙයින් මේ අර්ථය වහගන්න එපා. මෙතන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පිරිසිඳ දැකිය යුත්ත. පිරිසිඳ දකිනවා කියනකොට දුක පිරිසිඳ දකිනවා කියන එකම කාරණාවේ තියෙනවා සමුදය, දුකට හේතුව ඉවත් වෙනවා කියන එක. දුකට හේතුව ඉවත් වෙනවා කියන කාරණාව තුළ තියෙනවා නිරෝධය සාත් වෙනවා කියන එක. එතකොට නිරෝධය සාත් වෙනවා කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා කියන. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ දුක පිරිසිඳ දකිනවා කියන. එහෙනම් මාර්ගය කියලා කියන්නේ කුමක්ද කියන අදහස අපට ටිකක් නිරවුල් කරගන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ කියන එක එහෙත් අපට ඔතනින් කතා කරනවට වඩා අපට තේරෙන පහසු සරල නිදර්ශනයක් ගැන ඒ ගැන කතා කළො වැඩි අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. අපි දුක කියලා කතා කරන තැන දුකට හේතුව හැටියට නිතර කතා කරන තැනෙත් පොඩි අඩුවක් තියෙනවා. ඊට එහාට යා යුතු බවක් තියෙනවා. එතන පිළියම් නැති බවක් ඇත්තමයි. ඒ ගැන අපි පුංචි නිදර්ශනයකින් හඳුනා ගතහොත් පහසුවේවි. ඔබ හිතන්න ඔබේ නිවසේ, අපි හිතමු කුස්සිය පැත්තේ කියලා, කිසියම් ජලකාන්දුවක් නිසා වතුර ගලාගෙන එවිල්ලා කුස්සිය දැන් මඩ වෙනවා, අපවිත්‍ර වෙනවා. දැන් අපි හිතමු දැන් කුස්සියේ මේ මඩවීම අපවිත්‍ර වීම දුක හැටියට සැලකුවෝ, කරදරය ප්‍රශ්නය හැටියට සැලකුවෝ. දැන් මඩවීම කරදරයක් ප්‍රශ්නයක් දුකක්. දැන් ඒකට ආසන්න හේතුව කුමක්ද? මේ අපවිත්‍ර වෙන්නේ, මේ මඩ වෙන්නේ, මේ කරදරේ, මේ වතුර එන නිසා. දැන් අපට ඒ ප්‍රශ්නයට හේතුව හැටියට ළඟින් පේන්නේ වතුර. වතුර ගලාගෙන එන නිසයි, වතුර කාන්දු වෙන නිසයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නයට හේතුවක් තියෙනවා. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා. දුක කුස්සිය මඩවීම නම් අපවිත්‍ර වීම නම් ඊට හේතුව ජලකාන්දුව, ජලය, වතුර. දැන් අපට එක පාරටම උත්තරයක් එනවා, මේ දුකින් මිදෙන්න නම්, මේ කරදරයෙන් නිදහස් වෙන්න නම් වතුර නතර කළ යුතුයි. ඒ වතුරයි මේ දුකට හේතුව. වතුර නතර කළ යුතුයි. දැන් අපි වතුර නතර කළ යුතුයි කියලා තැනකින් දුකට හේතුව ඉවත් කරගත්තොත්, වතුර නතර කළොත් මේ දුකෙන් මිදෙන්න පුළුවන්, නිරෝධය සාත් කරගන්න පුළුවන්. එහෙනම් මාර්ගය තමයි මේ වතුර නැති කිරීම සඳහා, මේ වතුර කාන්දුව නතර කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම. දැන් අපි වතුර ගලන්නේ යම් තැනකින්ද, එය වළක්වාලීම සඳහා අපිට පුළුවන්කම තියෙයි නොඑක් ආලේප යොදන්න, නොඑක් බදාමකම යොදන්න. අපි එතනින් පිළියම් යොදන්නට ගියොත්, එතනින් පිළියම් යොදන්නට ගියොත් දුකට හේතුව හැටියට දැකලා ඒ පිළියම කවදාවත්ම සාර්ථක නිවැරදි විසඳුමක් වෙන්නේ නැහැ. එතන වතුර ගලන තැන අපි වහනකොට තවත් තැනකින් ගලන්න පටන් ගනී. එතන වහනකොට තවත් තැනකින් වතුර ගලાવી. ඒ නිසා අපට විසඳුම එතන නෙමෙයි තියෙන්නේ. දුකට හේතුව, ප්‍රශ්නයට හේතුව වතුර තමයි. මා මෙයින් අදහස් කරන්නේ අපි දුකට හේතුව තණ්හාව කියලා දකිනවා. තණ්හාව තමයි දුකට හේතුව. හැබැයි තණ්හාව නැති කරන්න කියලා එතනින් පිළියම් නැහැ. එතනට පිළියම් යොදන්න ගියොත් ඒවා අසාර්ථක පිළියම්, ඒවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට අයත් වෙන්නේ නැහැ. මේ නිදර්ශනයේදීත් ඒ වගේ වතුර තමයි ප්‍රශ්නයට හේතුව. දැන් හැබැයි අපට එතනින් පිළියම් යොදන්න බෑ. ඒ කුස්සියට වතුර කාන්දු වෙන තැනින් බලලා පිළියම් යොදන්න බෑ. ඒක සාර්ථක විසඳුමක් වෙන්න නම් අපට හොයන්න වෙනවා හේතුවට හේතුව. කොහෙන්ද මෙතනට වතුර එන්නේ? ඒ වතුර ගලන්නේ කොතනින්ද පටන් ගැම්ම කියලා හොයන්න වෙනවා. අන්න යම් කෙනෙකුට සැබෑ විසඳුමක් අවශ්‍ය නම් ඔහුට සිද්ධ වෙනවා මේ කුස්සියට මේ බිත්තියෙන් මෙතනින් මේ පොළොවෙන් තමයි වතුර උනන්නේ. හැබැයි මෙතන්ට වතුර කොහොමද ලැබෙන්නේ? ඒ වතුර එන්නේ කොහේ ඉඳලාද, කොතන ඉඳලාද? එතන හොයන්න වෙනවා. අපි ඊතම යම් කෙනෙක් හොයන්න පටන් ගත්තා. දැන් එයා හොයනවා මෙතන්ට වතුර ගලාගෙන එන්නේ කොහේ ඉඳලාද කියලා. එහෙම හොයාගෙන 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 යනකොට තනින් තනින් කඩලා බිඳලා බලනවා කොයි පැත්තෙන්ද වතුර එන්නේ කියලා. එහෙම බලාගෙන බලාගෙන යනකොට අපි හිතමු අපට අන්තිමට හම්බ වුණා ටැංකියේ පුංචි සිදුරක්. එතනින් ගලන වතුර පාරයි මේ කුස්සියෙන් ඇවිල්ලා මතුවෙන්නේ. දැන් අපට වතුර ගලන තැනින් බලලා පිළියම් යොදන්න ගියා නම් ඒක සාර්ථක නෑ. දැන් ඔන්න අපි නියම ප්‍රශ්නයට උත්තරේ හොයාගත්තා. දැන් මේ වතුර ගලන්නේ මෙන්න මේ සිදුරේ. මේ ටැංකියේ සිදුරෙන් මේ වතුර ගලන්නේ. දැන් එයාට හම්බ වෙනවා මේ ප්‍රශ්නයට හේතුව වතුර නෙමෙයි. මේ ප්‍රශ්නයට හේතුව සිදුර. මෙතෙක් කල මේ ප්‍රශ්නයට හේතුව හැටිය දැක්ක වතුර ප්‍රශ්නයට හේතුව නොවන බව පේනවා. ඒක හේතුවක් වුණා නම් උනේ ඒ සිදුර නිසා. ඒ නිසා මේ දුක නැති වෙන්නේ නැහැ සිදුර වහන්නේ. සිදුර වහ දැමුවොත් ඒ ප්‍රශ්නය, ඒ දුක, ඒ කරදරය ඉවර වෙනවා. දැන් හොඳටම දන්නවා. දැන් දුක ප්‍රශ්නය දන්නවා. ප්‍රශ්නයට හේතුව හොයාගත්තා. ළඟින් බලනකොට හේතුව පෙවුනේ වතුර. නමුත් ඒක නුවණින් හොයා බලනකොට වතුර නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සිදුර කියලා දැනගත්තා. සිදුර වැහුවොත් වතුර ගලන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. දැන් මේ දුකෙන් මේ කරදරයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දන්නවා. දැන් ඔන්න දැනුම් තුනක් තියෙනවා මෙතන. මේ දුක කරදරය දන්නවා. දැන් කරදරයට සැබෑම හේතුව තැනත් හොයාගත්තා. ඒ සිදුර වැහුවොත් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියන ඇත්තත් දන්නවා. දැන් දුක දන්නවා, හේතුව දන්නවා, නිරෝධය දන්නවා. මේ තුනම දැනගත්තත් බෑ, මාර්ගය දන්නේ නැත්තම්. ඒ කියන්නේ මේ සිදුර වහන්නේ මෙහෙමයි කියලා දන්නේ නැත්තම් නැවත වතුර කාන්දු නොවන ආකාරයෙන් මේ සිදුර වහන ක්‍රමය දන්නේ නැත්තම් ඒ සඳහා යොදා ගන්න පිළිවෙත දන්නේ නැත්තම් එයා මැටි ටිකක් ගාලා, තින්ත ටිකක් ගාලා, මොනවා හරි පොල් මුඩක් කොබලා මේක වහන්න හදයි. දැන් එයා දුකෙන් මිදෙන්න කියලා යම් පිළිවෙතක් යොදනවා. හැබැයි ඒක තාවකාලිකයි. ටැංකියේ හිස් කරලා මොනවා හරි ටිකක් ගාලා උලලා, නෝලේ ස්ටොප් ලීක් ටිකක් ගාලා, දැන් හරි සිදුර වැහුවා කියලා හිතුවට, බදාම ටිකක් ගාලා දැන් හරි කියලා හිතුවට, ආයි වතුර පුරවල දවසක් දෙකක් යනකොට ආයි වතුර කාන්දුවේ. ඒ නිසා කලයුත්ත පිළිබඳවත් හරියට දැනුමක් නොතිබුණු එයාගේ වැඩපිළිවෙල අසාර්ථකයි. එහෙනම් දැන් එයා දන්නවා ප්‍රශ්නය, දන්නවා ප්‍රශ්නයට සැබෑ හේතුව දන්නවා. වතුර තමයි, වතුරට හේතුව මෙතනයි තියෙන්නේ. සිදුර වැහුවොත් මේ ප්‍රශ්නයෙන් මිදෙනවා කියලා දන්නවා. හැබැයි ඒ එකම යාට එන්න ඕන මේ සිදුර වහන්නේ මෙන්න මෙහෙමයි. මේ වතුර ටැංකියේ ඉස් කරන්න ඕන. තව ටිකක් මේ සිදුර පාදන්න ඕන. ආවල් ආවල් බදාමය කිමිකල් වර්ග ටික භාවිතා කරලා බදාමයක් සකසාගෙන ඒක ඇතුළට හොඳට කවලා වතුර ලීක් නොවන මෙන්න මේ ආවල් තින්ත වර්ගය ආලේප කළොත් ස්ථිර වශයෙන්ම මේ සිදුර වැසී යාවි. අන්න එයා දැන් ක්‍රමයක් දන්නවා. දැන් එයා ළඟ තියෙනවා දැනුම් හතරක්. දුක දන්නවා දැන්. ප්‍රශ්නය දන්නවා. ඒ ප්‍රශ්නය හටගත්තේ කොතනින්ද කොහොමද කියලා ළඟ තැනක් දන්නවා දුර තැනක් දන්නවා වතුරක් දන්නවා වතුර ගලන සිදුරක් දන්නවා. දැන් මේ ප්‍රශ්නයෙන් මිදෙන්න වතුර නතර කරන්න පුළුවන් වෙන්නේ මෙතන වැහුවොත් කියලා දන්නවා. එතන වැහුවොත් ඒකාන්තයෙන් මේ ප්‍රශ්නේ 100%ක් විසඳෙනවා කියලා දන්නවා. දැන් ඒ විතරක් නෙමේ ඒ සිදුර ඒ ප්‍රශ්නේ විසඳෙන විදිහට ඒ සිදුර නිවැරදිව වසා දමන්නේ මෙසේයි දන්නවා. අන්න ඒ දන්න අවස්ථාව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ එක පියවරක්. එක අවස්ථාවක්. අර මාත්‍රකාකල ධර්මයේ කියවෙනවා තිපරිවට්ටං ද්වාදසංකාරං යථා භූතං ඥාන දර්ශනං. මේ චතුරාර්ය සත්‍ය අවස්ථා තුනකින් වාර තුනකින් අවබෝධ කරන්න වෙන්නේ. පළවෙනි වාරය මෙන්න මේ වගේ එකක්. මේ දුක මේ දුකට හේතුව මේ නැති කිරීම නැති කරන්නේ මෙහෙමයි කියලා දන්න බව විතරයි. ඒකට කියනවා සත්‍ය වාරය කියලා. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. දැන් බලන්න හොඳට මේ නිදර්ශනයේ දිහා. දැන් එයා මේ ප්‍රශ්නය පිළිබඳව සම්පූර්ණයෙන් හොයා බලලා විසඳුම හොයාගත්තා. විසඳුම් දෙන්න ඕන කොතනටද කියලා හොයාගත්තා. හැබැයි තාම විසඳුම් දුන්නේ නැහැ. අඩුතරමින් වතුර ටැංකියවත් හිස් කරලා වේලගත්තේ නැහැ. හැබැයි දැන් එයා දන්නවා මේ ප්‍රශ්නේ මිදෙන්නේ කොහොමද කියන කාරණේ විතරක්. වතුර ටැංකිය හිස් කළෙත් නැහැ, ටැංකිය වේලුවෙත් නැහැ. ඒක සිදුරු කරලා තව ටිකක් පළදු කරලා හදාගත්තෙත් නැහැ. අවශ්‍ය කිමිකල් බදාම ටික සකස් කරගත්තෙත් නැහැ. තීන්ත ටික හොයාගත්තෙත් නැහැ. උපකරණ ටික හොයාගත්තෙත් නැහැ. ඒ වැඩේට අවශ්‍ය විදිහ ඇඳුමක් ඇඳගත්තෙත් නැහැ. උඩට ගොඩ වෙන්න පුළුවන් ඉනිමගක් හොයාගත්තෙත් නැහැ තාම. හැබැයි දැන් එයා දන්නවා ඒ කාන්තෙන් මේ ප්‍රශ්නේ විසඳගන්නේ මෙහෙමයි කියලා. මෙන්න මේ ශාසනයේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට එන පළවෙනි පියවර මෙච්චරයි. දුක දන්නවා, තාම දුකට හේතුව දන්නවා, නිරෝධය දන්නවා, මාර්ගය දන්නවා. තාම දුකින් මිදෙලා නැහැ. සමුදය ප්‍රහාණය කරලා නැහැ. ඒක තාම මුකුත් වෙලා නැහැ, දන්නවා විතරයි. අන්න ඒ ටික දන්න කෙනාට ඊළඟට තියෙනවා පිළිවෙත, මාර්ගය. දැන් අර පරිේශණය කරලා සොයාගත්ත කෙනාට තියෙනවා දැන් එහෙනම් ඉස්සෙල්ලම වතුර ටැංකිය හිස් කරන්න ඕන. ඔන්න දැන් පටන් ගන්න ඔයා වැඩි. දැන් පිළියම් කිරීම සඳහායි දැන් පටන් ගන්න. මෙතෙක් වෙලාවක් එයා බිත්ති කඩකට බට ගලෝ ගලෝ බැලුවා නම් ඒකට කියන්න බෑ සිදුර වහන පිළිවෙතක මේ කරදරයෙන් මිදෙන පිළිවෙතක හිටියයි. මොකද එයා දුකට හේතුව මේ ප්‍රශ්නෙට හේතුවයි එතෙක් හෙව්වේ. හොඳට තේරුම් ගන්න. එයා ඒ ප්‍රශ්නය අගමුල හොයාගන්න අවධිය දුකෙන් මිදෙන්න දරන අවධිය නෙමෙයි. මොකද සිදුර වහන්න තාම මුකුත් යෙදුනේ නෑ. ප්‍රශ්නයට හේතුව ඉවත් කිරීම සඳහා තාම කිසිම පිළියමක් කරලා නැහැ. එයා පිළියම් කළ යුතු තැන හොයාගත්ත විතරයි. ඒ හොයාගත්ත කෙනා දැන් මොනවා හරි යමක් පටන් ගන්නවා නම් අන්න ඒ ටික අයිති දුක නිරෝධ කරන මාර්ගයට සිදුර වහන මාර්ගයේ පිළිවෙත වෙන්නේ එතනින් යා. එන්කේජ් කරන්න කරාමේ හරිද? ඒක අයිති සිදුර වහන වැඩ පිළිවෙලට. එන්කිය වේලෙන්න හරිද? ඒක අයිති දුක නිරෝධ කරන පිළිවෙත. ඒ සඳහා අවශ්‍ය උපකරණ ටික කිමිකල් බදාම අවශ්‍ය ටික සකස් කරගනිද්ද ඒක අයිති සිදුර වහන වැඩ පිළිවෙලට. දුක නිරෝධ කරන පිළිවෙලට අයිති. හිනිමගක් තියලා ඒකට ගොඩ වෙයිද? ඒක අයිති දුක නිරෝධ කරන සිදුර වහන වැඩ පිළිවෙලට. අන්න ඒ දුක නිරෝධ කරනවා කියන වැඩ පිළිවෙලක් හම්බ වෙන්නේ නේ මේ සත්‍ය හතර නොදැන ගත්ත කෙනෙකුට. නිදර්ශනයට අනුව නම් මේ ප්‍රශ්නයට හේතුව වූ සිදුර වහලා මේ ප්‍රශ්නයෙන් මිදෙනවා කියන කාරණාව කිසිවෙකුට යෙදෙන විදිහක් නෑ. මේ ප්‍රශ්නයට හේතුව කොතනද කියලා හරියට සිදුර හොයාගත්තේ නැති කෙනෙකුට. සිදුර එව්වේ නැති අය ඊට මෙහෙන් පිළියම් යොදයි. වතුර කාන්දු වෙන බිත්තිය කඩලා වෙනත් බදාමයක් යොදලා වතුර කාන්දු නොවන තීන්ත වර්ග, ආලේපන වර්ග, කිමිකල් වර්ග එතනට යොදා. එතනින් වතුර ගැලුවේ නැති වුණාට ඊට උඩින් වතුර පිරලා වෙන තැනකින් වතුර ගලනවා. විසඳුම හරිනේ. සැබෑ විසඳුමක් එන්න නම් අන්න අර මුල තැනම හොයාගෙන යන්නම වෙනවා. එතකොට දැන් ඔන්න එයා වැඩපිළිවෙල පටන් ගන්නකොට ඒක අයිති සිදුර වහන වැඩපිළිවෙලට. ප්‍රශ්නයට හේතුව ඉවත් කරන දුකින් මිදීමේ වැඩපිළිවෙලට දැන් අයිති ඒක. ඉස්සෙල්ලා තිබුණේ හේතුව හොයපු අවස්ථාව. හේතුව හොයලා දැන් හොයාගත්තා. හේතුව හොයාගත්තා. එයා දැන් දන්නවා හේතුව හොයාගත්තාම එහෙනම් මේ හේතුව අය ඉවත් කරන්න ඕන. නිරෝධය දන්නවා. නිරෝධය විතරක් නෙමේ නිරෝධ කරන පිළිවෙත. එහෙනම් ඒ සිදුර වහන්නේ මෙහෙමයි නේවැයි මේ විදිහේ ක්‍රමෙත් දන්නවා. දැන් දන්නවාම විතරක්. අන්න දන්න කෙනාට තියෙනවා කෘත්‍ය ක්‍රියාව. දැන් තියෙන්නේ ක්‍රියාව. ක්‍රියාව දැන් තියෙන්නේ. දැන් අවශ්‍ය කිමිකල් ටික, අවශ්‍ය උපකරණ ටික සොයාගෙන වතුර ටැංකියේස් කරලා වේලලා උල් කටු ආදී අරගෙන ඉනිමගක් තියලා ඊට සුදුසු ඇඳුමක් ඇඳගෙන මේ සැරසෙනවා කියන තැන පවා දුක නැති කරන දුකෙන් මිදෙන මගටයි අයිති. දැන් එයා සිදුර වහන්න යන්නේ මේ වැසිය යුතු තැන කොතනද කියලා හරියටම දැනගෙන දැන් වහන්න යන්නේ. අඳුර යත ගන්නව නෙමෙයි. දැන් දැන අන්න යාට එන්ගේජ් කරලා වේලලා කටුව මිටි අරගෙන ගිහිල්ලා තව ටිකක් පළදු කරලා ටික සුද්ධ කරලා අන්න අවශ්‍ය බදාමය කිමිකල් වර්ග යොදලා සකස් කරගෙන ඇතුළට හොඳට කවලා එක වේලෙන් නැරලා මුතු පිටින් ආපහු බදාමයක් යොදලා හොඳ තීන්ත වර්ගයක් ආලේප කරලා හොඳට වේලෙන් නැරලා ඔන්න වැඩේ අවසන් කළා. දැන් හොඳට වේලුණාට පස්සේ වතුරත් පුරවනවා. වතුර පුරවලා බලනවා, හොඳට බලනවා, පරීක්ෂා කරලා බලනවා කාන්දු වෙනවද. දැන් කුස්සිය බලන්න ඕනේ නේ. එහෙ කාන්දු වෙනවද කියලා, ඒ වතුර මත වෙනවද කියලා. සිදුර ළඟින් වතුර කාන්දු වෙනවද කියලා බලනවා. දැන් එයා පරීක්ෂා කරලා බැලුවාම හොඳටම පේනවා මොනම විදිහකින්වත් තෙත් වෙන ගතියක්, සීතල ගතියක්වත් මතු වෙන බවක් නැහැ. අන්න දැන් එයාගේ වැඩේ ඉවරයි. දැන් එයා දුක හොඳට පිරිසිඳ දැකලා, දුකට හේතුව හොයලා, දුක නැති කිරීම සඳහා මොකද්ද වෙන්න ඕන කියලා හොයලා, ඒ නැති කරන්නේ කොහොමද කියලා දැනගෙන ඒ දුක නැති කරන ඒ සිදුර වහන වැඩපිළිවෙල සම්පූර්ණම නිමාවටපත් කළා. දැන් කළ යුත්තක් නෑ. දැන් ප්‍රශ්නෙන් මිදිලා. ඒ අවස්ථාවට කියනවා කෘත කියලා. ක්‍රියාව අවසන්. ක්‍රියාව අවසන්. එතකොට අර ක්‍රියාවෙහි යෙදෙන අවස්ථාව චතුරාර්ය සත්‍යයට අනුව නම් කියනවා දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. එයා ක්‍රියාවෙහි යෙදෙන සිදුර වහනවා දැන් තාම වෙහිලා නැහැ තාම. දැන් වහන්න පටන් ගත්තා. එහෙම වහගෙන වහගෙන ගිහිල්ලා එයාගේ වැඩ කොටස අවසන් වෙලා වතුර ටැංකියත් පුරවලා හොඳට පරීක්ෂා කරලා බලනවා වතුර කාන් දෙනවද නැහැ. දැන් අන්න එයාගේ වැඩේ ඉවරයි. දැන් ආයි කළ යුත්තක් නැහැ. දැන් ප්‍රශ්නයට හේතුව ඉවත් වෙලා, හේතුව ඉවත් වෙච්ච නිසා සිදුර වැහුණු නිසා දැන් වතුර කාන් දුවේනේ නේ. දැන් ඒ වෙනුවෙන් කියලා දැන් ආපහු කළ යුත්තක් නැහැ. දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් අර ආම්පන්න ටික පැත්තකට දාලා ඇඳුම ගලවලා පැත්තකට තියලා සුදුසු තමන්ට සුදුසු ඇඳුමක් ඇඳගෙන දැන් නිදහස. එයාගේ කාර්යය ඉවරයි. එයා නිදහස්. අන්න රහතන් වහන්සේ කියලා කියන්නේ වැඩ අවසන් කළ කෙනා. කතකිච්චයි කියලා කියන. දුක්ඛ සත්‍යේ කෘත ඥාන. දුක්ඛ සත්‍යේ සම්පූර්ණින් අවබෝධ කළා. ඉවරයි. ඉතුරුනේ. සමුදය සත්‍යේ කෘත ඥාන. ප්‍රහාණය කරන්න තව සිදුරුනේ ඔක්කොම ඉවරයි. සිදුර වහලා ඉවරයි. නිරෝධ සත්‍යේ කෘත ඥාන. සාත්සාත් කරන්න අපහු දෙයක් නෑ සම්පූර්ණයෙන්ම ප්‍රශ්නේ විසඳලා. මාර්ග සත්‍යේ කෘත ඥාන. ආයි වැඩිය යුක්තක් නෑ. ආයි සිදුරු වහන්න නෑ. ආයේ උපකරණ ටිකවත් ඕන නෑ. ඔක්කොම ප්‍රශ්නේ විසඳගෙන ඉවරයි. ක්‍රියාව අවසන් කළා. බර පහා තබල සියලු කටයුතු නිමා කරලා අවසන් කළ දැන් එතන දුක්ඛ සත්‍යේ කෘත ඥාන, සමුදය සත්‍යේ කෘත ඥාන, නිරෝධ සත්‍යේ කෘත ඥාන, මාර්ග සත්‍යේ කෘත ඥාන කියලා දක්වනවා. මෙන්න මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන මේ අවස්ථා තුනේ 15 වෙනි ඥාන 12 චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයන් 12 තමයි ද්වාදසාකාරං ධම්මචක්ක දේශනාවේදී තිපරි වට්ටං වට්ට තුනකින් දොළොස් ආකාරයකින් ඒ ඥාන දර්ශනයේ සම්පූර්ණ වෙන බව වදාළේ. එනිසා ඔබටත් මටත් ඒ කෘත අවසන් කරන්න පුළුවන් වෙන්නේ අවසන් වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදෙන. අවසන් වෙන විදිහේ වැඩපිළිවෙලක් හම්බ වෙන්නේ නේ. අවසන් වෙන විදිහට කළ යුතු තැන හොයාගත්තේ නැත්නම් දැන් අර සිදුර හොයාගන්නේ නැතුව ප්‍රශ්නෙට හේතුව වතුරයි කියලා බලලා ළඟින් බලලා වතුර ගැලීම කාන්දුව නතර කිරීම සඳහා වෙනත් කුස්සිය ඇතුළතින් ඒ බිත්තිය තුළ ඒ පොළොව මත යම් යම් පිළියම් යොදන්න ගියා නම් ඒවා සාර්ථක පිළියම්. එහෙන මුලින් වතුර ගලන එක නතර වෙන්නේ නැහැනේ. එහෙනම් අපට පේනවා මේ නිදර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුකට හේතුව තණ්හාව බව වදාළ බව ඇත්ත. දුකට හේතුව තණ්හාවයි පෙන්වුවේ. දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్రాభి నందిని సయ్యతి ఇదం కామ తణ్హా భవ తణ్హా విభవ తణ్హా తణ్హావమై పెన్నుయి తణ్హావ తమై నేతి కరన్నో దం కుస్సి మడవీమట ప్రశ్నే వతుర తమై నతర వెన్నోన వతుర నతర వునో తమై ప్రశ్నే నిదెన్నే హెబై వతుర నతర కరన్న కియలా ඒ සඳහා පිළිවෙතට නිවැරදිව පිළිපන්නු වතුරත් එක්ක නෙමේ සටන තියෙන්නේ සිදුරත් එක්ක. වතුර වහන්න කියලා කළ යුත්ත වෙන්නේ වෙන දෙයක් සිදුර වහන එක. ඒ වගේ මේ තණ්හාව දුකට හේතුව වුණත් ආසන්නයෙන් පණවන්න පුළුවන් කාරණාව තණ්හාව වුණත් දුක නැති කිරීම සඳහා දුකෙන් මිදීම සඳහා දුක නිරෝධ කරන පිළිවෙතක් හඳුනා ගන්න කෙනෙකුට තණ්හාවත් එක්ක නෙමෙයි සටන තියෙන්නේ. තණ්හාවටත් හේතුවක් තියෙනවා. හේතුවට හේතුවක් තියෙනවා. අපි කිව්වා ඉස්සෙල්ලා වතුරට හේතුවක් තියෙනවා. වතුර කාන්දුවට වතුරට හේතුවක් තියෙනවා. හේතුව තමයි සිදුර. සිදුර නැමැති හේතුව නිසායි මෙතනින් වතුර ගැන්දුවීමක් වුණේ. එතකොට අපට හේතුවට හේතුව හොයාගෙන යන්න වුණා. එතනයි විසඳුම තිබුණේ. ඒ වගේ මේ තණ්හාව දුකට හේතුව වුණත් දුකට හේතුව නැති කරන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන තැනට යන වැඩපිළිවෙලේදී අපට එතන නෙමෙයි රැඳෙන්න තියෙන්නේ. තණ්හක්ඛයෝ නිරෝධෝ, දෝසක්ඛයෝ නිරෝධෝ, මෝහක්ඛයෝ නිරෝධෝ. රාගදේශ මෝහයන්ගේ නිරෝධේ නිවන තමයි. නමුත් ඒ නිරෝධේ සාත් කරන්න පුළුවන් වෙන්නේ වෙනත් වැඩපිළිවෙලක. මොකද උන්වහන්සේ දේශනා කළේ නෑනේ මේ දුකයි දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැති කළොත් නිවන නිරෝධයයි කියලා පෙන්නවා. හැබැයි මාර්ගයට කියෙන්නේ නැහැ තණ්හාව නැති කරන්න කියලා. තණ්හාව නැති කිරීම නිරෝධ කරන පිළිවෙතයි කියලා පෙන්නුවේ නැහැ. කතමංචෞසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං අයමේ වරියෝ වට්ටංගිකෝ මග්ගෝ සේයතීතං සම්මාදිට්ඨි. දුක නිරෝධ කරන මාර්ගය හැටියට පෙන්නේ සම්මාදිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. තණ්හාව නැති කිරීමයි මාර්ගය කියලා පෙන්වුවේ නෑ. මේ දුකට හේතුව වතුරයි, වතුරයි නැති කරන්න ඕන කියලා අතන වතුර නැති කරන්න ගියා නම් යුගාන්ත සූර්යයා පහළ වෙනකන් ඉන්න වෙනවා. සප්ත සූර්යෝද්ගමණය වෙනකන් ඉන්න වෙනවා. වතුර නැති කරන්න නෙවෙයි. වතුර නැති කරන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ කරන්න බැරි දෙයක් කිව්වේ නෑ. ඒ දේ වෙනවා වෙනත් දෙයක් කරනකොට. මෙතන වතුර කාන්දුව නතර වෙනවා අතන සිදුර වැහෙනකොට. මේ වතුර කාන්දුව මෙහෙන් වහන්න ගියොත් හරි අමාරුයි, හරි ප්‍රශ්නයක්. හැබැයි වතුර කාන්දු වෙන්නේ කොහෙන්ද කියලා හොයාගෙන විසඳුම් දිය යුතු තැන හොයාගත්තාම පුංචි සිදුරක්. වැඩේ බොහොම පුංචි වගේ. ලොකු බරපතල දෙයක්වත් එතන නෑ. එනිසා අපට අමාරු ටික තමයි මේ හේතුවට හේතුව හොයාගන්න එක. සැබෑවටම දුකට හේතුව හොයාගන්න එක. ඒ හේතුව හොයාගත්තු විසඳුම එච්චර අමාරු නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ කියන සතර නුවණට, මේ සතර දැනුමට අපට එන්න පුළුවන් නම් එපමණකින් අපි සතර අපායිකම වල ආයි කවදාවත් සතර අපායට යන්නේ නැහැ. වැඩි පටන් ගන්න ඕනේ. දැන් දන්නවා කළ යුත්ත. ඒ දන්නවා කියන තැනකිනුත් සතර අපායෙන් මිදিলা. එයා මාර්ගස්තයි කියනවා. එයා මාර්ගස්තේ සෝතාපන්න මාර්ගයට වැමිණ කෙනෙක්, සම්මා දිට්ඨියට වැමිණ කෙනෙක්. එයා දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා, නිරෝධයක් දන්නවා, නිරෝධ කරන්න මෙහෙමයි කියලා දන්නවා. දුකක් දන්නවා, දුකට හේතුව වතුරයි කියලා දන්නවා, වතුර නැති කරන්න ඕන කියලා දන්නවා, වතුර නැති වෙන්න නම් මෙන්න මෙහෙමයි කළ යුත්ත කියලා, සිදුර වහන්න ඕන කියලා, වහන්නේ මෙහෙමයි කියලා දන්නවා. ඒ වගේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. අන්න මාර්ගයේ උපන්න. මාර්ගයේ උපන්න වෙන්නේ මෙන්න මේ සතර නුවණ සතර දැනුම එකතු වෙනකොට. කියන දැන් අර නිදර්ශනයේදී මඩවීම මඩවීමට හේතුව හොයාගෙන ගිහිල්ලා සිදුර හොයාගත්තා. ඒ සිදුර වැහුවොත් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා දැන් දන්නවා. නිරෝධය මාර්ගය දන්නවා. මේ සිදුර වහන්නේ මෙහෙමයි මේ විදිහේ. ඒක නිවැරදි නිශ්චිත ක්‍රමයේ හඳුනාගෙන මෙහෙම වැහුවොත් ඒකාන්තයෙන් වැහෙනවා. අන්න දැනගත්ත වැඩි. අන්න සතර නුවණක් සතර දැනුමක් ඒ කාර්යය තුළ දැන් යෙදිලා තියෙනවා. ඒ සතර නුවණ ඒ සතර දැනුම යෙදුනේ නැති කෙනෙකුට සාර්ථකව කෙරෙන කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. අපි කරන ඕනම වැඩපිළිවෙලක සතර දැනුමක් ක්‍රියාත්මක වෙනවා. මේ සතර දුක්ඛ ගේවන චතුරාර්ය සත්‍ය අවබෝධයේදී පමණක් නෙවෙයි. ඕනම වැඩපිළිවෙලක නුවණින් විමසා බැලුවොත් සතර දැනුමකින් තොරව කිසිවක් කරන්න බෑ. අපි හිතමු අඳුරේ පවතින කාමරයකට අපි ඉබුණොත්. අපි හිතමු කෙනෙකුට කියනවා නරහවල් කාමරයේ තියෙන බොම්බ වටිනා දෙයක් ඕන්නම් ගිහිල්ලා අරගන්න. දැන් හොඳයි අපි කාමරයට ඇතුළු වෙනවා. වටිනා දෙයක් දැක ගන්න බලා ගන්න. දැන් අපට ඒක පේන්නේ නෑ අඳුරුයි. දැන් වටිනා යමක් තියෙනවා කියලා දන්නවා. තියෙන දේ පේන්නේ නෑ. අඳුර නිසා පේන්නේ නෑ කියලා දන්නවා. අඳුර නැති වුණොත් එළියක් පහළ වුණොත් නොපෙනෙන දේ පෙනෙයි කියලා දන්නවා. දැන් දැනුම් තුනක් තියෙනවා. හැබැයි එයා දන්නේ නැත්තම් මේක ලයිට් එකක් තියෙනවා, ඒකේ ස්විච් එක මෙතනයි තියෙන්නේ, ඒක දාගත්තොත් නම් එළියක් උපදී කියලා ඒ එළිය උපදවා ගන්න ක්‍රමය දන්නේ නැත්තම් දැන් එයාට දැනුම් තුනක් සම්පූර්ණයි. හතරවෙනි දැනුම නොතිබුණා නම් ඒ අඳුර දුරු කරලා එළිය උපදවා ගන්න මෙන්න මෙතනින් මේ විදිහෙන් කියන ක්‍රමය එයා නොදැන සිටියේ නම් එයා අන්ධකාරයේ මත ගන්නවා. අනේ ආලෝකයක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, වඳිනවා, පූජා කරනවා. එහෙම නැත්නම් දෙවියන්ට යදිනවා, අනේ මට ආලෝකයක් ලබා දෙන්න, මේ ඇත්ත දකින්න. එහෙමත් නැත්නම් අනේ ඉතින් අපි අඳුරුමින් උපදින්න උපන් මිනිස්සුනේ, අපි කර්මකාරයෝනේ, පෙර කර්මයට ඉතින් ඔහොම තමයි අපට එළියක් නේ කියලා එහා දුක්ඛ දෝමනස්සයක් ඇති කරගෙන කර්මයට ඉඩ දීලා යන්නේ හඬ වෙනවා. හැබැයි අර හතරවෙනි නුවණ තියෙන කෙනා කරුවලේම බිත්ති අත ගන්නවා. එයා දන්නවා මේ ඉසව්වේ තමයි මේක ස්විච් එක තියෙන්න ඕන. අන්න අතගාගෙන අතගාගෙන යනකොට හම්බ වෙනවා. අන්න දැන් එයා ඒක ක්‍රියාත්මක කරනවා. දැන් ක්‍රියාත්මක කළ ගමන් අන්න අඳුර දුරු වුණා, එළියපත් වුණා. දැන් අර නොපෙනෙන දේ පේන. දැන් බලන්න ඒ ලයිට් එකක් අපි දානවා කියන කාරණාව තුළ මේ හතර දෙනුම නැද්ද කියලා. කාමරයට ඇතුළු වුණා, අඳුරු පේන්නේ නැහැ. පේන්නේ නැති අඳුර නිසා. පේන්නේ නැහැ කියන එක එකක්. පේන්නේ නැති අඳුර නිසා කියන එක තව දැනුමක් තියෙනවා. අඳුර නැති කළොත් තියෙනවා කියලා තුන්වෙනි දැනුම තියෙනවා. ඒ අඳුර නැති කරලා ආලෝකයේ උපදවා ගන්න ඕන මෙන්න මෙහෙමයි. හතරවෙනි දැනුමකුත් තියෙනවා. ඒ දැනුම ඇති කෙනා, මේ සතර දැනුම ඇති කෙනා තමයි අන්ධකාරයේම අර බිත්ති අත ගෑවේ. ඒ අත ගාලා සුදුසු තැන හොයාගෙන ආලෝකයේ උපදවා ගත්තේ. ඒ වගේ අපි හැම තැනකම මේ සතර දැනුමකින් යුක්තව ක්‍රියාත්මක වෙනවා නම් තමයි ඒක හරි වැඩපිළිවෙලක් වෙන්නේ, සම්පූර්ණ වෙන්නේ. දැන් අර දැනුම් තුනකින් යුක්ත වුණත් එයාට ලයිට් එකක් දාගෙන ආලෝකය උපදවාගෙන අඳුර දුරු කරන්න බෑ. එයා නොයෙක් නොයෙක් ඇදහිල පූජා යාතිකා යාඥාවලට වැටෙනවා. එහෙම නැත්නම් අපි ඉතින් මෙහෙම කඳුරෙම ඉන්න උඹන් කර්මකාරයෝනි කියලා මන්දෝත්සාහී වෙනවා. හීනමානයක් ඇති කරගන්න, පහත් අදහසක් ඇති කරගන්න තමා පිළිබඳ. අන්නර නුවණ දැනුම් තුනක්ම තියුණා. හැබැයි හතරවෙනි එක. එතකොට අපටත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී මේ දුක ගෙවාගෙන නිවන් දකින ගමනේදී අඩුවක් නැහැ. සතර දැනුමම තියෙනවා. ඒ සතර දැනුම සම්පූර්ණද යම් තැනක අන්න මාර්ගයේ උපන්න සම්මාදිට්ඨිය කියන්නේ ওই සතර නුවණට. සම්මාදිට්ඨියත් නම් සම්මා සංකප්පයත් ඒ පෙර පසු නැතුව පහළ වෙනවා. ඒ අනුව වාචා කම්මන්තා ජීව සීලයද සම්පූර්ණ වෙනවා. වායාම සති සමාධියේ සමාධි පැත්තක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා. සම්මා වාචා කම්මන්තා ජීව කියන තුනෙන් සීලය නියෝජනය වෙනවා. වායාම සති සමාධි කියන තුනෙන් සමාධි පැත්ත නියෝජනය වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන තැනින් ප්‍රඥාව නියෝජනය වෙනවා. සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයේ උපන්නේ දැන්. අන්න දැන් මාර්ගයේ උපන්න. දැන් තියෙන්නේ හදන්න. සිදුර වහන්න. දැන් ඒ සතර නුවණ ඒ ක්‍රමය පහළ නොවුණු කෙනෙකුට සිදුරක් වහනවා කියන ක්‍රමේ එන්නේ නැහැ. දැන් යා සිදුර දැක්කා. සිදුර තමයි මේ වතුර ගලන්නේ කියන තැනට දැනුම තිබුණා. සිදුර වහගන්නේ මෙහෙමයි කියන ක්‍රමය. ඒ සඳහා යොදා ගන්න කිමිකල් වර්ග මේකයි බදාමේ මේකයි කියලා ඒව දන්නේ නැත්තම්. ඒව යොදා ගන්න මෙන්න මේ මිශ්‍රණයටයි කියලා දන්නේ නැත්තම්. අර දැනුම් තුනම සම්පූර්ණ වුණත් යට සිදුර ගන්න බෑ. දුකෙන් මිදෙන්න බෑ. හතරවෙනි දැනුමත් තියෙන්නම ඕන. ඒක කරන්න මෙහෙමයි කියන්නේ. මෙන්න මේ සතර දැනුම ලබා ගත්තොත් අපිට ඒ කියන්නේ මාර්ගය උපන්න. ඒ කියන්නේ මාර්ගස්තය. මාර්ගස්තයා කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නම. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ. අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතු සාවකසං. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහය එතරම් කොට නැගෙන්නේ එතනින් එහාට. එතකොට ගිහිද පැවිදිද කියන ප්‍රශ්නයක් නෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස අතරින් කවුරු හෝ මෙන්න මේ දැනුම දක්වා ආවනම් අඩුතරමින් මේ දැනුමටවත් ආවනම් සතර දැනුමටවත් ආවනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක් උන්වහන්සේගේ අතිජාත පුත්‍රයෙක් වෙනවා. ගිහින පැවිදිද කියන ප්‍රශ්නයක් නෑ එතකොට. අට්ඨපුරිස පුග්ගලා එස භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයට අයිති. ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. සිවණක් පිරිස කවුරු හෝ වේවා මේ සතර නුවණ ලැබුවා නම් ඒ අට පිරිසට අයිති. අට පිරිස බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සමූහය. ආහුණී පාහුණී කියන ගුණ සුදුසුකමක් ලැබෙනවා. එතනත් පැවිද්ද ගිහිද කියන ප්‍රශ්නයක් නැහැ. ආරේ මහාවීටපත් වුණාම ලෝකෙට පින්කෙතක් කි. ගිහි වුණත් පැවිදි වුණා. එනිසා අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ජීවිතය තුළ පිළියම් කරන්න එපා. නොකරත් කමක් නැහැ. දැනගන්නකො මේ ටික. දැනගත්තත් හිස්නේ ඒද බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක භාවයට, ආර්ය ශ්‍රාවක සමූහයට ඇතුළත් වීමක් වෙනවා. එනිසා අපට හොයන්න වෙනවා මෙන්න මේ සතර දැනුම සතර නුවණ. අර කියන ලද නිදර්ශනයට අනුව විමසා බැලුව අපට බැරි වෙන එකක් නෑ මේ ජීවිතය තුළ ඔය පිළිබඳව විමසා බැලීමක් කරන්න. මොකද කතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද කියලා පෙන්නපු තැන පෙන්නලා තියෙන්නේ චක්ඛුං ලෝකේ තිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා పహీయమానాపహీయతి ఎత్త నిరుజ్యమాన నిరుజ్యతి రూపం లోకేప్య రూపం సాత్ రూపం ఎత్తే సాతన్హా పహీయమాన పహీయతి ఎత్త నిరుజ్యమాన నిరుజ్యతి. එතකොට නිරෝධය දුක්ඛ නිරෝධය පෙන්වලා තියෙන්නේ ඔය ආයතන හයත් එක්ක හැටපලපි දුකට හේතුව සමුදය දක්වලා තියෙන්නේ ඒත් එතනින් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රూపం లోకే ప్య రూపం సాత రూపం ఇత్తే సాతన్హా ఉపజ్జమాన ఉపజ్జతి ఎత్త నివిసమాన నివిసతి. ఎహే రూపే కన శబ్దే నాసే గంధే దివ రస కయ పహస మనస ధమ్మ విజ్ఞానహయక్ స్పర్శహయక్ వేదనహయక్ సంజ్ఞాహయక్ సంస్కారహయక్ තණ්හා හයක් විතර්ක හයක් විචාර හයක්. තණ්හාව පවතින තැන් 60ක් පෙන්වලා තියෙනවා. සිදුරු 60ක්. මේ සිදුරු ටික හොයාගත්තොත් ඒ හොයන වැඩපිළිවෙල තමයි දුක පිරිසිදු දකින්නට. මේ තණ්හාව උපදින්නේ කොහේද? උපදින්නේ තැන කොහේද? උපජ්ජමාන උපජ්ජති. උපදින තැන හොයාගන්න වෙනවා. උපදින තැන හොයාගත්තොත් පවතින තැන හොයාගත්තොත් නිරුද්ධ කරන්න තියෙනෙත් එතනනේ. සිදුර හොයාගත්තොත් වතුර කාන්දු වෙන තැන ඒකට පිළියමක් තියෙන එතනමනේ. සිදුර හොයාගන්න නැතුව පිළියම් කරන්න බෑනේ. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව පවතින්නේ කොහෙද කියලා හොයාගන්න. හොයාගත්තොත් ඔන්න යම් තැනකද තණ්හාව ප්‍රහීන වෙන්නේ, නිරුද්ධ වෙන්නේ එතනින්මයි ඒක කරන්න වෙන්නේ. ඉතින් අනේ වැඩපිළිවෙල හඳුනා ගන්න අපි උත්සාහ කරමු මේ ජීවිතය තුළ. කොහොම වුණත් අපි අද දවසේ ඒ අවබෝධය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව නිදර්ශනයකින් උපමාවකින් ඒ සත්‍ය කෘත්‍ය කෘත කියන ඒ අවස්ථා තුන පිළිබඳව තේරුම් ගත්තා. නිදර්ශනය තේරුම් ගත්තා නම් ඒ නිදර්ශනය ගැන හොඳින් කල්පනා කළා නම් අපට පහසුයි ඒ නිදර්ශනය අනුසාරයෙන් ධර්මයේ තුල සත්‍ය කෘත්‍ය කෘත කියන මේ අවස්ථා තුන වටහාගෙන කෙබඳු අවබෝධයක්ද අපි මේ තුළින් ලැබීමට උත්සාහ කළ යුත්තේ කියලා. කෙසේ නමුත් අපට හමු වුණා ඒ උදෑසන නිදර්ශනයේදී ප්‍රශ්නයත්, ඒ ප්‍රශ්නයට හේතුවත් සිදුර හැටියට, ඒ සිදුර වැසීමෙන් ඒ ප්‍රශ්නයෙන් නිදහස් වෙනවා කියලා දැනගත් අවස්ථාවකුත්, ඒ සිදුර වහන්නේ මෙහෙමයි කියලා ඒ අවශ්‍යතාවයන් සහිතව දැනුවත් වෙච්ච අවස්ථාවකුත් අපට හම්බ වුණා. අපි ඒ අවස්ථාවයි සත්‍ය කියන අවස්ථාව හැටියට දැක්වේ. සම්මා දිට්ඨිය හැටියට දැක්වේ නිදර්ශනයේදී. එතකොට අපට තිබුණා ඊට පෙර අවස්ථාවක්. මොකද මේ සතර දැනුමට ආවේ පරිශ්‍රණයකින් අනතුරුව, ගවේෂණයකින් අනතුරුව. අපට ඉස්සෙල්ල හම්බ වුණේ කුස්සියේ වතුර ගැලීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය. ඒකට හේතුව හැටියට අපි දැක්කේ යම් තැනකින් වතුර කාන්දු වෙනවා වතුර මතු වෙනවා ඒක තමයි හේතුව හැටියට දැක්කේ අපි දැකපු හේතුවෙන් නතර නොවි මේ වතුර ගලන්නේ කොතනින්ද පටන් ගන්න කියලා මේ වතුර තමයි ප්‍රශ්නේ ඒ වතුර ගලාගෙන එන්නේ කොතනින්ද කියලා හොයාගෙන 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 ගියා ඒ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අපට හම්බ වුණා හරියටම මේ වතුර කාන්දු වෙන තැන පිට වෙන තැන අන්න ඒ වගේ අපට තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යන ගමනේදී පරිේශනාත්මක ගවේෂණාත්මක අවධියක් විද්‍යාත්මක නියමය තමයි දන්නා දෙයින් පටන් අරගෙන නොදන්නා දෙයට යා යුතුයි කියන එක. එතකොට අපිට ළඟම ආසන්නයෙන්ම පේන දේ තමයි තණ්හාව දුකට හේතුවයි කියන එක. සමහර වෙලාවට අපිට මේවත් පැහැදිලි කරන්න වෙලා තියෙනවා අද දවසේ. මොකද අපි ඒ තරමටවත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අධ්‍යයනයකට යොමු වෙලාම නැහැ. ඒ අපි පුරුදු වෙලා තියෙන්නේ මෛත්‍රී බුදුහාමරගේ කාලේ මේ ප්‍රශ්නෙට අත තියන්න කියලා. එනිසා අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න විමසන්න උත්සාහවත් වෙලාම නැහැ. එනිසා සමහර වෙලාවට අපිට බොහෝමත්ම සරල තැනකින්ම මේ ගවේෂණය ආරම්භ කරන්න වෙන්න පුළුවන්. කොහොම වුණත් කමන්නේ කොතනකින් හරි තම තම නෙනපමණි. තමන්ට පටන් ගන්න පුළුවන් තැනකින් තමන්ට දැන් තේරෙන මට්ටමකින් පටන් ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්. අපි සූත්‍ර දේශනාවේ එන විදියට අපි ටිකක් කල්පනා කළොත් කතමං චාවසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානකන්දා දුක්ඛා මානනි මේ දුක්ඛාරි සත්‍යයයි කියලා කළ දේශනාවක් තියෙනවා අපිට මතකයි කතමං ජාසෝ දුක්ඛ සමුදයං අරිය සච්ඡං කියලා සමුදයාරිය සත්‍ය පිළිබඳව කළ දේශනාවකුත් තියෙනවා අපිට මතකයි නන්දිරාග සාගත ආදි වශයෙන් අපි උදෑසන මතක් කළා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත තත්‍ර තත්‍රාභි නන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නිරෝධය පිළිබඳව ප්‍රකාශනයකුත් තියෙනවා කතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේ තණ්හාවගේ අශේෂ ශේෂයක්වත් නැති වෙන්වීම විරාගය නිරෝධය නිබ්බානයි කියලා නිවනයි කියලා ඊළඟට ඒ නිරෝධය ලබන පිළිවෙත හැරියට අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අරියෂ්ටාංගික මාර්ගයේ දක්වලා තියෙනවා එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක් සඳහාද නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා නිවන ලැබීම සඳහා නිවන ලැබෙන්නේ සමුදය ප්‍රහාණය වුණොත්. නැවත නැවත දුක හටන හේතුව ඉවත් වුණොත්. දුක හදන හේතුව ඉවත් වෙන්නේ දුක පිරිසිඳ දැක්කොත් කියන. දැන් දුක පිරිසිඳ දකින්නවා කියලා කිව්වහම ඒක තියෙනවා අපිට කුඩා කරුණු විමසන්න. මොකද අපි අද දුකයි කියලා හඳුනාගත්ත යම් සීමාවකුත් තියෙනවා. ඒ කායික මානසික දැනෙන දේ. කයට දැනෙන මනසට දැනෙන දුක්ඛ දෝමනස සහගත බව දුක හැටියට අපි හඳුනාගෙන තියෙනවා. ඒක අපි විතරක් නෙවෙයි සිව්පාවුත් දන්න. අන්‍ය ආගමිකයොත් දන්නෝ ඒ දුක පිළිබඳ. හැබැයි ඒ ටික දැනගත්තට දුක්ඛේ ඥානං දුක ගැන දැනගත්ත වෙන්නේ නෑ. ඒක හැමෝම දන්න දෙයක්. හැමෝටම තේරෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං මේ දුක පිළිබඳව දන්නවා. දුක පිළිබඳව නුවණ ඇත කියන තැනට එනකොට අපිට මේ පිළිබඳව මීට වඩා ගැඹුරට සොයන්න වෙනවා. එහෙම සොයනකොට අපට තේරුම් ගන්න වෙනවා අපි මේ ලෝකේ සැපයි කියලා, සොඳුරුයි කියලා, මధుරයි කියලා දකින දේ තියෙනවනේ. දුකයි කියලා හඳුනාගත්ත දේවල් පැත්තකින් තියන්නකෝ. මధుරය, සොඳුරය, මිහිරිය කියලා තෝරාගත්ත දේවල් තියෙනවනේ. ඔන්න ඔය සියල්ල දුකටමයි අයත් කියලයි අපට මේ ගවේෂණය තුළ හොයාගන්න වෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? පින්වතුන් කල්පනා කරලා බලන්න, ඔබ දන්න තරමකින් දැනෙන දුක කියන සීමාවෙ පිහිටලා ඔබට හදවත කම්පා කරවන, හදවත දවන තවන දුකක් වේදනාවක් ඇති වුණා නම් පොඩ්ඩක් සිහි කරලා බලන්න. ඒ දවස ඒ සිදුවීම, ඒ දුක වේදනාව කම්පණය ආවේ කොහෙන්ද? තමන් කැමැතිම ප්‍රියකරන මధుරයයි සොඳුරුයයි සිතූ අරමුණකින් නෙමෙයිද? අපිට හැමදාම දුකක් වේදනාවක් බියක් කම්පනයක් ආවනම් ආවේ ප්‍රිය වස්තුවකින්මයි, ප්‍රිය මధుර වස්තුවකින්මයි. එහෙම වෙන තැනකින් ඇවිල්ලා නේ. හිතන්න දැන් මේ ලන්ඩනයේ ඕනතරම් දරුවෝ මැරිනවා. මට දුකක් එන්නේ නැහැ. මගේ නෙවෙයිනේ. හැබැයි මගේ කෙනෙකුට වුණොත්. දැන් බලන්න මරණය දුකක් කියලා කියනවා. මරණය දුකක් නාට ලෝකේ ඕනතරම් මැරෙනවා. මට මරණ දුක ඉන්නේ නෑනේ. හැබැයි මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ දුව, මගේ පුතා, මගේ සහෝදරයා, මගේ ඥාතිවරයා හිතවතා මැරුණා කිව්වොත් දැන් මරණ දුක එනවා. සියක් දහසක් දෙනා මැරුණා මට ඒ දුක ආවේ නෑ, දැනුනේ නෑ. හැබැයි මගේ කෙනෙක් මරණයට පත් වුණාම ඒ පත් වෙච්ච දවසේ මගේ හදවතට දැනුණ ලොකු කම්පනයක් ගින්නක් ඇවිලුණා. දැන් බලන්න මරණය කියන ධර්මතාවයේද මරණ දුක මට හදලා තියෙන්නේ කියලා. මරණය කියන ධර්මතාවයේද මට මරණ දුක හදලා තියෙන්නේ. මගේ කමද? ඕන තරම් අය මහලු වෙලා දිරාපත් වෙනවා. දකිනවා. මට ගැටලුවක් නෑ ඒක. හැබැයි මගේ අම්මා තාත්තා නෑ අයිතව තාසාමියා බිරිඳ නැගිට ගන්න ඇවිද ගන්න බැරි තරමට දැන් එරමිටියේ යන තරමට එහෙමවත් නැගිට ගන්න බැරි තරමට අයෝබලස් වුණු දුබල දුර්වල වුණු ඒ දිරීම මට ප්‍රශ්නයක්. අර ලෝකෙ මිනිස්සු ඕන තරම් දිරලා තියෙනවා. එතන දිරීම මට දුකක් නෙමෙයි. මේ දිරීම මට ප්‍රශ්නයක් දුකක්. එතකොට දිරීමේ ජරා දුක මට ඇති කරලා තියෙන්නේ කොතනින්ද? අනිත් අය දිරලා ඉන්නවා දැක්කට මට ප්‍රශ්නයක් නෑ. මගේ කොණ්ඩේ එක කිසි ගහක් ඉදලා තිබුණු ඒක හරි ප්‍රශ්නයක්. හැම එක රැල්ලක් වැටුණු ඒක හරි ප්‍රශ්නයක්. දැන් අනිත් අයගේ හොඳටම රැලි ගිහිලා තිබුණා ඔක්කොම කොණ්ඩේ ඉදලා තිබුණත් මට ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ජරා දුක අපිට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ලෝකෙ ඕන තරම් ලෙඩ වෙලා ඉස්පිරිතාල පිරිලා මට ව්‍යාධි දුක එන්නේ නෑ. හැබැයි මගේ අම්මා තාත්තා ලෙඩ වෙලා, සාමියා බිරිඳ ලෙඩ වෙලා, දුව පුතා ලෙඩ වෙලා, සහෝදරයා සහෝදරිය ඥාතිවරයා අපේ කෙනා ලෙඩ වෙලා කිව්වා. ඒ රෝගය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට මානසික වදයක්, දුකක්. මම ලෙඩ වෙන්නයි යන්න කියලා දැනුණා. සුව කරන්න බැරි රෝගයක් දැන් වැළඳිලායි කියලා වෛද්‍ය පරීක්ෂණයකින් එළි වුණා. මෙතෙක් වෙලා hina වෙලා හිටපු ගෙනා හනා වෙලපේ. එතකොට දැන් බලන්න ව්‍යාධි දුක ආවේ කොහෙන්ද කියලා. දැන් අපි තේරුම් ගන්න ඕන ජරාවද දුක, ව්‍යාධිය ලෙඩවීමද දුක, මරණයද දුක කියලා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය නම් දුක. ඔය කොතනනුත් ඔය දුක ඉන්නවා. හැබැයි මට ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආවේ කොහොමද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආවේ කොහොමද? අන්න අපට පිරිසිඳ දැකීම යන අර්ථයෙන් අදහස් කරන්නේ මේ හාත්පස නුවණ. හාත්පස නුවණ. එතකොට අපට හමු වෙනවා ජරාවමද ජරා දුක, දිරීමමද දිරීමේ දුක කියන්නේ, ව්‍යාධියමද ව්‍යාධි දුක කියන්නේ, මරණයමද මරණ දුක කියන්නේ. දැන් අපිට ජාති ජරා ව්‍යාධි මරණයයි, ජාති ජරා ව්‍යාධි මරණ දුකයි දෙකක් නෙමෙයි එකක්. හැබැයි නුවණින් බැලුවොත් මේ දෙක වෙන් වෙනවා. ජරාව දුකක් නම් කවුරු දිරුවත් දුකක් වෙනවා. ව්‍යාධිය දුකක් නම් කොතන තිබුණත් ඒක දුකක් වෙනවා. මරණය දුකක් නම් ඒක කොතන තිබුණත් මගේ තැන තිබුණත් අනුන්ගේ තැන තිබුණත් දුකක් වෙනවා. හැබැයි ජරාව, ව්‍යාධිය, මරණය දුකක් වෙන්නේ මගේ කියන කමත් එක්ක මම ප්‍රිය කරන මට මధుරසේ සොඳුරුසේ පෙනෙන වස්තුවක් දිරයිනම් ලිඩවේනම් මරණයට පත් වේනම් එතන මට දුක වෙනවා. අන්න දුකට හේතුව දුකට හේතුව තණ්හාව මිස මගේකම මිස දිරීම නෙමෙයි දිරීමේ දුකට හේතුව. ලෙඩවීම නෙමෙයි ලෙඩවීමේ දුකට හේතුව. මරණය නෙමෙයි මරණ දුකට හේතුව. මගේකම. ජරාව ව්‍යාධිය මරණය නෙමෙයි ලෝකෙට ප්‍රශ්නේ. ජරා ව්‍යාධි මරණ දුක. ජරා ව්‍යාධි මරණය එහෙම්මම තිබියදී ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ දුකෙන් මිදුණු උත්තමයෝ. උන්වහන්සේලා දුකෙන් මිදිලා ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී සියලු දුකෙන් මිදිලා. බලන්න දැන් බුදු සිරුර දිරුවේ නැද්ද? ආනන්ද හාමුදුරුවන්ටත් සිවුර මෑත් කරලා ආනන්ද දැන් මගේ කය ගිලා දිරාගිය ගැලක් වගේ කරත්තයක් වගේ දිරන. බුදු සිරුර ලෙඩ වුණේ නැද්ද? ලෙඩවීමත් එතන මරණය තිබුණ නැද්ද? පිරිනිවීම කියන වචනේ භාවිතා කළාට ඒ ධර්මතාවය. දැන් මේ ටිකනම් ජරා මරණ ව්‍යාධි දුක උන්වහන්සේලා දුකෙන් මිදුණා කියන්නේ බෑ. ජරා ව්‍යාධි මරණය එතන තිබිලා තියෙනවා. ඒත් උන්වහන්සේලා දුකෙන් මිදිලා. එහෙනම් ජරා දුක ව්‍යාධි දුක මරණ දුක කියන්නේ අනිකක් බව අපට සොයා ගන්න වෙනවා. ඒ ටික සොයා ගන්නකොට තමයි අපට හරියටම මේ හේතු කාරණා හොයාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. තමන් තමන්ගේ මට්ටමෙන් හොඳට හිතලා බලන්න මේ ලෝකයේ මෙච්චර ජරා ව්‍යාධි මරණ තිබියදී මට ජරා ව්‍යාධි මරණ දුකක් ආවනම් ආවේ කොහෙන්ද කොතනින්ද? අන්න තමන්ට පේනවා මේ කාගෙත් නුවණට වැටහෙනවා මේ මගේ කියන ආසාවෙන් බැඳුණු දෙයත් එක්ක නේද මේ දුක ආවේ කියලා. එතකොට අම්මා ලෙඩ වුණාම තාත්තා ලෙඩ වුණාම සාමියා ලෙඩ වුණාම බිරිඳ ලෙඩ වුණාම දුව පුතා ලෙඩ වුණාම සහෝදරයා සහෝදරිය නෑ හිතවතා ලෙඩ වුණාම ඔන්න මගේ කෙනා ලෙඩ වෙච්ච නිසා මට ලෙඩවීමේ දුක ඇවිල්ලා. මම ලෙඩ වෙනකොට ලෙඩවීමේ දුක මට ඇවිල්ලා. වෙන අය ලෙඩ වුණාට මට ගැටලුවක් නෑ, ගාණක් නෑ. එහෙනම් මට තේරෙනවා, මට දැන් තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව තණ්හාවයි කියපු කාරණාව යම් අනුමානයක. අපි මතක් කළා ඒක හරියට අර මඩවීමට හේතුව වතුර දැක්කා වගේ. ඒක හරිනේ ළඟ තියෙන හේතුවනේ ඒක. අපෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමේ ආරම්භය එතන. ඒක වහලා යන්න බෑ. ඒක මගහැරලා යන්න බෑ. දැන් අපි හොයන්න ඕන ඒ තණ්හාව දුරු වෙන විදිහෙන්. මොකද තණ්හාව දුරු වෙන්නේ දුක පිළිබඳව සත්‍ය දැකීමෙන්, පිරිසිඳ දැකීමෙන් කියලයි අපට අර පරේෂණේදී ලියුනේ. නිරෝධේ සත් වෙන්නේ සමුදය ප්‍රහාණය වුණොත්, සමුදය ප්‍රහාණය වෙන්නේ දුක දැක්කොත් කියලා. එහෙනම් දැන් දුක එන්නේ මමත්වය, මගේය කියන සුදුරු බවත් එක්කනම්. එහෙනම් අපට පේනවා දුක එන්නේ මේ පැත්තෙන්. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක එන්නේ මේ පැත්තෙන්. ප්‍රිය වස්තුන්ගෙන්, ප්‍රිය වස්තුන්ගෙන්, ප්‍රිය වස්තුන්ගෙන් එන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන අර වතුර කලන තැන හොයාගෙන හොයාගෙන කඩ කඩ හරි බට ගලව ගලව හරි කොතනින්ද මේක පටන් ගන්න කියලා අපි මුලට හොයාගෙන ගියා වගේ මෙතනක් තියෙන්නේ හොයාගෙන යාම. පරේෂණ ගවේෂණය. ප්‍රිය දෙයින් එන්නේ, ප්‍රිය වස්තුන්ගෙන් දුක එන්නේ කියලා ඔන්න අපට සරල උත්තරයක් ගන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕන ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද දුක එන්නේ? සමහරු පිළිගන්න කැමතිනේ. සවැත් නුවර එකම පුතෙක් හිටිය බ්‍රාහ්මණේ තමන්ගේ පුතා මිය ගිහිල්ලා බොහොම දුකටපත් වෙලා ආදාන කටයුතු සිද්ධ කරලා සවැත් නුවර ජේතවනාරාමයට ආවා. මොකද බමුණ බොහොම දුකටපත් වෙලා වගේ, අනේ සාමීනි මට හිටිය ප්‍රියම වස්තුව නැති වුණානේ, මගේ පිය සුඳුරු දරුවා මිය ගියා. බුදුහාඳුර දේශනා කළ ඇත්ත තමයි බමුණ, ප්‍රිය වස්තුන්ගෙන්මයි දුක එන්නේ කියලා. බමුණට තරහා ගියා. ප්‍රිය වස්තුන්ගෙන් තරහා එනවා කියලා මේ බුදුහාඳුර කියනවා. මේක කොච්චර බොරුවක්ද, මේ වැරද්දක් නේ. එයා ටිකක් බුදුහාඳුරත් එක්ක අමනාපයෙන් ඒ ආසන්නයේ තියෙන සූදු පොළකට ගියා. ගිහිල්ලා මේ බුදුම මෙහෙම දුකටපත් වෙලා බුදුහාඳුර ළඟට ගියා. උන්වහන්සේ කියනවානේ මේ දුක එන්නේ ප්‍රිය වස්තුන්ගෙන් කියලා. සූදු කරුවොත් කවා ඒතන නම් බුදුහාමරන්ට වැරදිලා, ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද දුක එන්නේ? සැපනේ ඉන්න ඕන. රට පුරා ඔය අදහස පැතුරුණ කුසල් මාලිගාවටත් ගියා. කුසල් රජුරුත් ටිකක් කොහම වුණත් නෝඩයි. කුසල් රජුරුත් හිතුවා ඊළඟට නම් බුදුහාමරන්ට වැරදිලා මං. ප්‍රිය වස්තු නිසා සැපතක් සතුටක් වෙනවා මිස දුක එන්නේ කොහොමද? මෙහෙම අදහසක් ඇති වුණා. කෙසේ නමුත් බන් කෝසල මල්ලිකාවගේ මෙහෙවීමෙන් ඒ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ළඟටම රැගෙන ඇවිල්ලා විමසා බලලා ඒ සැබෑ විහිළි කරගත්තා. කොහොමද අපිත් බලන්න ඕන ඇත්තටම ප්‍රිය වස්තුන්ගෙන් දුක එනවා දෙන්න පුළුවන්ද, කොහොමද එන්නේ? මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න බෑ හිතන්නේ නැතුව. චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති. යමක් දෙස විමසුන් නුවණින් විචාරන්න බැරිව විමසන්න බැරි කෙනෙකුට විශේෂත්වයකට පත් වෙන්න බෑ. එනිසා ටිකක් පැත්තකට වෙලා ඉන්න ගමන් අර අතීතය අනාගතය ගැන හාරවසන් නැතුව මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. කොහොමද ප්‍රිය වස්තුන්ගෙන් දුක එන්නේ? ප්‍රිය වස්තුන්ගෙන් දුක එනවද? ටිකක් හිතලා බලමු. මෙන්නසල බලමු ටිකක්. මුළු බලනකොට පේනවා ඇත්තනේ. මගේ කියන දෙයකින් මිසක් වෙන කිසි දෙයකින් මට දුකක් වේදනාවක් ඇවිල්ලා නැහැ. ප්‍රියය මధుරය සොඳුරුය කියලා දැකපු දෙයකින් මිසක් ගත් දෙයකින් මිසක් වෙන කිසි දෙයකින් මට දුකක් වේදනාවක් ඇවිල්ලා නැහැ. එහෙනම් ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද දුක එන්නේ? අර බිත්තියෙන් වතුර මතුවෙනවා වගේ දැන්. බිත්තිය වතුර නෑනේ. කොහෙන් හරි එන තැනක් තියෙන්න ඕනේ දැන්ට. එහෙනම් මේ ප්‍රිය වස්තුන්ගෙන් කොහොමද මේ දුක දෝරේ ගලන්නේ? දුක කාන්දු වෙන්නේ කොහොමද මේකේ? මෙතන තියෙන්න බෑ, මේක කොහෙන් හරි එන්න ඕනේ. මොකද දුක අනුන්සත් නිසා නම් අපට කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. දැන් අපි ඉන්නේ එතන. අපි හිතාගෙන ඉන්නේ දුක එන්නේ අනුන් නිසාමයි කියලා. ඒකනේ අපි කියන්නේ මම බොහොම හිත ඇවිල්ලෙන් ඉන්නේ මේ දවස්වල. මගේ හොඳටම හිත රිදවලා තියෙන්නේ මේ දවස්වල. ඒ කියන්නේ මට දුක වේදනාව ඇති කරන්න පුළුවන් අනුන්ට. මාව සතුටු කරන්නත් පුළුවන් අනුන්ට. දැනට අපිට සැප දුක හම්බ වෙන්නේ අනුන්ගේ. අනුන්ගෙන් යැපෙන අය අපි ඒ නිසා. මේ සැප දුක දෙක අනුන්ගෙන් නෙමෙයි, තමන්ගේ පැත්තට ගන්න ඕන. අන්න අර පරේෂණය පටන් ගත්තොත් දුක කියන කාරණාව බාහිරය නිසා නෙමෙයි, අනුන් නිසා එනවා නෙමෙයි, තමා තුළමයි මේ කාන්දුව මේ සිදුර තියෙන්නේ කියන තැන දක්වා සොයා බැලීම කරන්න වෙන. දැන් අපි ගත්තොත් අපි හිතමු අපේ දරුවා, අපේ පුතා ලෙඩ වුණත් මට ලෙඩවීම දුක, එකක් කෙට්ටු වුණත් දිරීමේ දුක, මරණයටපත් වුණොත් දරා ගන්න බැරි දුකක් එනවා. දැන් ওই දුක ඇත්තේ කොහේද? ඒ දරුවාගේ කෙස් වලද, ලොම් වලද, නියපොතු වලද, දත් වලද, හමද, මසේද, නහර වලද, ඇටකටු වලද, ඇටමිදුළු වලද, වකුගඩුවේද, අක්මාවේද, හදවතේද, දලගුවේද, පීහාවේද, පෙනහළුවද, ආමාශයේද, බඩවැලේද, නොපැසුණු ආහාරද, පැසුණු අසුචියේද, යමලවලද, පිතේද, සෙමේද, ලේද, සැරවද, කබ කඳුළු වලද, සොටු වලද, කොයි වේදේද? අපි දරුවා කියන තැන තියෙන්නේ නම් මේවා. දැන් හෙව්වොත් දුක හම්බ වෙන්නේ එතන. මේ මෙතනින් තමයි දුක එන්නේ. කොයි හරියද මේ දුක, මට දුක ඇති කරන දුක කොතනද මේක තියෙන්නේ කියලා හෙව්වොත් අපිට එහෙ වෙන් වෙන් කළා බැලුවත් එහෙ හම්බ වෙන්නේ නැහැ දුක. එහෙ හම්බ වෙන්නේ නැහැ නේ දුක. ජරා දුක, ව්‍යාධ දුක, මරණ දුක, ශෝක පරිදේව දුක් දුම්න සප්‍රියන්නායික් වීමේ, ප්‍රියංගෙන් වෙන්වීමේ, කැන්ති දේ නොලැබීම ආදී කිසිම දුකක් එතන හෙව්වොත් එතන හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට පේනවා ඒ පැත්තෙන් තමයි එන්නේ කියලා. එන්න නම් එහෙ තියෙන්න බෑ. කොතනද තියෙන්නේ කියලා හිතලා හිතලා විමසලා විමසලා බැලුවා. පෙනෙයි නෑ නෙහිම එකක් එතන. කිස්සලවත් ජරා ව්‍යාධි මරණ දුක් නෑ. ලොම් වලත් නෑ ජරා ව්‍යාධි මරණ දුක්. නියපොතු හම්මස්නාර වලත් නෑ ජරා ව්‍යාධි මරණ දුක්. ඇටකටු ඇටමිදිලු වලත් නෑ ජරා ව්‍යාධි මරණ දුක්. වකුගඩුවක් මා දලබු පෙනහලු ලේසරව සෙම් සුටු මල මුත්‍ර වලත් නෑ ජරා ව්‍යාධි මරණ දුක්. එහෙනම් කොහෙන්ද මේ එන්නේ? අන්නර ගලන වතුර ගැන අපි හෙව්වා වගේ ටික ටික කඩ 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 කොතනින්ද පටන් ගන්න කියලා හෙව්වහම පේනවන්නේ නෑනේ. එහෙනම් කොහෙන්ද මේ එන්නේ? කොහෙන්ද මේ මතු වෙන්නේ මේ දුක? අන්න හොයාගෙන ගියොත් තනියම නෙමෙයි පරියාප්තිය බුදුහාර දේශනා කරපු ධර්මය ළඟින් තියාගෙන ඉස්සරහින් තියාගෙන ඒ ධර්මයට අනුව හෙව්වොත් හොයාගෙන ගියොත් ඔන්න අපට හම්බ වෙන්න ඕන දුකේන විදිය. දුකේන විදිය. අන්න ඒ එන විදිය හොයාගන්නකොට අපට එනවා උත්තරයක් සංකිත්තේන පංචුපාදා නක්කන්දා දුක්හා කියල අපි නිතර නිතර හල පුරුදු වචනයක් තියෙනවා. ඔන්න ඔය අදහස්සට එන්න වෙනවා. සිදුර තියෙන්නේ උතන. ඔතන තමයි සිදුර. ඔතනින් තමයි ඔය දුක කාන්දු වෙන්නේ. අන්න ඒ සැබවින්ම මේ සිදුර හොයා ගන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලා බාහිරය විමසනවා. කොතනින්ද මේ දුක එන්නේ? එතකොට අපට ඒ පැත්තෙන් මොන විදිහකින්වත් දුක එන්නේ නැහැ. එතකොට දැන් අපි බලනවා හොයනවා එහෙනම් කොහොමද එන්නේ දුක? කොහොමද දුක හටගන්නේ? මොකද්ද හේතුව? එහෙම දුකකුත් තියෙනවා. දුක එන බවකුත් තියෙනවා. කොහෙන්ද එන්නේ? කොතනින්ද එන්නේ? තාම හම්බුන්නේ නැහැ අපිට. හැබැයි පරිේශණය නතර කළ යුතුත් නේ. තව දුරටත් එහාට රැගෙන යා යුතුයි. එහෙනම් මේ ප්‍රිය මනාප තැනින් ප්‍රිය වස්තුන්ගෙන් දුක එනවා කියලා උදාහරණ දෙන්නවනේ. මොකක්ද ප්‍රිය ස්වභාවය? මధుර ස්වභාවය මොකක්ද? ප්‍රිය මනාප තැන මොකක්ද? කොහෙද තියෙන්නේ? හොයන්න ඕනද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස් මහ රැට ඇට මිදුළු වකු ගඩුවක් මා දලබු පෙනහලු බඩවැල් ආමාසනු පැසනු ආර පැසනු ආහාර ඉහ මොල පිත්සෙම් සැරව සොටු දහදිය මේවන තියෙන්නේ මෙතන. දැන් මේවෙන් කොයිවද ප්‍රිය මනාප? ප්‍රිය මధుර ස්වභාවයෙන් පවතින්නේ මේ කොයි ඒවද? එහෙම බැලුවහමත් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් සුන්දරයි සොඳුරුයි කියලා ගන්න පුළුවන් දෙයක්ුත් නෑ. එහෙත් මේ අරමුණ ඇහැට ගැටෙනකොට මේ ස්වභාවය හිතට පේනකොට මේ හඬ කනට ඇහෙනකොට මේ ගන්ධය නාසයට දැනෙනකොට මේ පහස කයට දැටි ගැටෙනකොටම ප්‍රියමනාප භවණං උපදිනවා. මගේ දරුවා, මගේ කම උපදිනවා. එහෙනම් මේ අරමුණ ඇහැට ගැටෙනකොට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගැටෙනකොට මගේ කියන අදහසක් උපදින්නේ. මගේ පුතාය, මගේ දුවය, මගේය කියලා ප්‍රිය මනාප බවක්, සොඳුරු බවක් උපදින්නේ කාළඟද? ආධ්‍යාත්මයේද, බාහිරයේද, සොයාබැලියේද? අන්න එතකොට අපට පේනවා බාහිරයේ නැති දෙයක් ආධ්‍යාත්මය තුළ මා විසින් ගොඩනගාගෙනයි මේ දුක් විඳිනවා ඇත්තේ. අන්න ඒ බව සනාථ කරගන්න තව දුරටත් කායානුපස්සනාව, කය අනුව බැලීම බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. දැන් අපි ගත්තොත් හිතන්න ඔබට යම් කෙනෙක් හැට ගැටෙනකොට මේ සමන්ත කියන නමින් සිහි වෙනවා මේ සමන්ත කියලා. පුද්ගලයෙක් පිළිබඳව ඔබේ මතකයට එනවා මේ සමන්ත. දැන් ඔය හැඩ සටහනම ඡායාරූපයක පෙනුනොත් ඡායාරූපයක් දැක්කොත් ඒත් ඔබට අදහසක් උපදින මේ සමන්තනේ. ඒ වගේම වීඩියෝ පටියක චිත්‍රපටියක අපි දැක්කොත් ඒත් අපට සමන්ත කියන අදහසම එනවා. සමන්ත කියන අදහසම එනවා. දැන් අර සජීවී කියලා අපි කතා කරන විදිහෙන් පෙරුණත් සමන් කියන අදහසම උපදිනවා. අර කොළ කෑල්ලක තියෙන චිත්‍රය පෙරුණත් සමන් කියන අදහසම උපදිනවා. වීඩියෝ පටියක චිත්‍රපටියක රූපයේ පෙනුණත් සමන් කියන අදහසම උපදිනවා. දැන් කිසි වෙනසක් නෑ මේ කොයි එක හැඩ ගැටුණත් උපදින අදහස සමානයි. ටිකක් හොඳට හිතලා බලන්නකො හැමතැනකම සමන් ඉන්නේ. දැන් සමන් කිව්වේ මොන වටද? මේ ඉන්නේ සමන් කියලානේ දැනගත්තේ. දැන් වීඩියෝ පටියේ චිත්‍රපටියේ මේ ඉන්නේ සමන් කියපු තැන මොනවද තිබුණේ? මොනවද තියෙන්නේ? අර ඡායාරූපේ ඒ කාඩ් එකේ කොළ කෑල්ලේ මොනවද තියෙන්නේ? මේ ඉන්නේ සමන් කියපු තැන. සජීවීව හමු වුණායි කියපු තැන මේ ඉන්නේ සමන්මයි කියපු තැන මොනවද තියෙන්නේ? බලන්නකො ටිකක් හොඳට හිතලා. සජීවීව හමු වුණා කියපු තැන අපට තියෙනවා විමසා බැලුවොත් නුවණින් අවුස්සලා බැලුවොත් දෙතිස් කුණුපයක්. කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා, හම් තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇටකට තියෙනවා, ඇට මිදුල් තියෙනවා, වකුගඩුවක් මාදලපු පෙනාලු මේවා තියෙනවා. දැන් මේවද සමන්? දැන් බලන්න වෙනම කේස්ද සමන්, ලොම්ද සමන්, නියද සමන්, හමද සමන්, නහරද සමන්, ඇටකටුද සමන්, ඇට මිදුලුද සමන්, වකුගඩුද සමන්? සමන් නොවන පුද්ගලයේ නොවන අවයව ටිකක් එතන තියෙනවා. එකක්වත් සත්ව පුද්ගලයේ කියලා ගන්න බැරි අවයව ටිකක් තියෙනවා. සමන් කියලා කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන අවයව ටිකක් එහි ඇත්තේ. අසුභ වූ අසාරෝ ඉබඳු තැනක මට උපදින අදහසක් මේ සමන් කියලා. දැන් තමා තුළ උපදින අදහසයි එතන පවතින දෙයි වින් කරගන්න බලන්න. දැන් හරි එතන තව ටිකක් සාධාරණයි කියමුකෝ. ඊට මෙහා තැනට එනකොට තියෙන්නේ කඩදාසියක්. ඒ මත තීන්ත ටිකක් වර්ණ සංයෝජනය. ඒත් සමන් කියන. දැන් එතන සමන් කියන්නේ මොනවටද? අර කොළේටද, කොළේ මත තැවරුණු තීන්ත ටිකටද? ඒ සමන්මයි අපිට. චිත්‍රපටිය වීඩියෝ පටිය බලනකොට යන්තං සෙවනල්ලක්ම විතරයි, ඡායා මාත්‍රයක්ම විතරයි. ඒත් සමන්මයි. ඒත් සමන්මයි. දැන් අපට තුම්පලක හම්බ වෙනවා සමන්ව. ඔය තුම්පලේදිම බැරිද අපට hina වෙන්න අඩන්න? සතුටු වෙන්න අසතුටු වෙන්න ඉඩ නැද්ද එතන? ඔය තුම් පොලේම පුළුවන්කම තියෙන. දැන් අර සජීවීව කෙස්ලොම් නියදත් සම්මත් සහිතව හම්බ වෙච්ච තැන අනේ සමන්ව කාලෙකින්නේ හම්බ වුණේ කියලා සතුටු වෙන්නත් පුළුවන්. සමන් පිළිබඳව හිඳලා දුකක් වේදනාවක් ඇති කරගන්න පුළුවන්. අනේ ඉස්සර හිටි මිනිහා නෙමෙයි දැන් හොඳටම කළු වෙලා කෙට්ටු වෙලා බොහොම අවලස්සන වෙලානේ කියලා බොහොම දුකක් දැනෙන්නත් පුළුවන්. ඡායාරූපයේ දකින කොටත් සමන් හරි ලස්සනට ඉන්නවා සතුටු වෙන්නත් පුළුවන්. සමන් නම් නෙමෙයි දැන් ඉස්සර වගේ නෙමෙයි හරිම කැතයි දැන් කියලා වීඩියෝ පටි බලන කොටත් එහෙමයි. එතකොට මේ හැමතැනකම සතුටු අසතුටු වෙන්නත් පුළුවන්. රාගික වෙන්න ද්වේෂසහගත වෙන්න බැරිද මේ තුම්පලේම? සරාගී වෙන්නත් පුළුවන් සදෝසී වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ තුම්පලේ තියෙන වෙනස. හැබැයි අපිට මේ තුම්පලේම සැපදුක් විඳින්නත් පුළුවන් සරාගී සදෝසී වෙන්නත් පුළුවන්. දැන් අපි සරාගී සදෝසී වෙන්නේ සැපදුක් විඳින්නේ ඒ බාහිරයේ පවතින වස්තු කාරණා මතද අප විසින් ඇති කරගත් ආකල්ප සංකල්ප අනුවද කියලා බලන්න. දැන් අපට කෙස්ලොම් නියදත් සම්මස්නහර ටික දැකලා සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න පුළුවන්. සරාගී වෙන්න සදෝසී වෙන්න පුළුවන්. කඩදාසියක් හෝ තීන්ත ටික දැක්කොත් සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න යමක් තියෙයිද? සරාගී වෙන්න සදෝසී වෙන්න පුළුවන්ද? එයා මට අයිති කරගන්න ඕන හෝ එයාව මරා දාන්න ඕන කියලා හෝ හිතන්න පුළුවන් වේද? වීඩියෝ පටිය තුළ චිත්‍රපටිය තුළ තිරේ තුළ දිස්සන ඒ චිත්‍ර මාත්‍රය බලලා ඒ පවතින දේ නම් අපි දැක්කේ මට සමන් කියලා කෙනෙක් පිළිබඳව සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න සරාගී වෙන්න සදෝසී වෙන්න පුළුවන්ද? එහෙනම් දැන් අපි මේ තුන්පලේම අපට හම්බ වෙලා තියෙන සමන් කෙනෙක්. සමන් දැන් කෙස්ලොම් නියදත් සම්මස් ඇති තැන නම් සමන්, පින්තූරෙන් හම්බ වෙච්ච තැන සමන් වෙන්න බෑ, චිත්‍රපටි හම්බ වෙච්ච තැනත් සමන් වෙන්න, ඒ තැන් වල හම්බ වෙච්ච තැන සමන් නම් මෙතන හම්බ වෙච්ච දේ සමන් වෙන්න. එතනත් බැලුවහම අපි කෙස්ද ලොම්ද නියද දත්ද හමද මසද නහරද කියලා බැලුවහම කෝකටද සමන් කියන්නේ? ඒත් හම්බ වෙන්න. එහෙනම් ඔන්න අපට බාහිරය අතාරින්න වෙනවා. සමන් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ බාහිරේ. ඔය ටික බලලා සමන් කියලා කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ කියලා පහසු උත්තරයක් ගන්න පුළුවන්. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක උච්ඡේද දෘෂ්ටි. එතන සමන් නැහැ. ඒ අවයව තුල, ඒ තීන්ත තුල, ඒ කඩදාසි තුල, ඒ තිරය තුල සමන් නැත. මේ සමන් නැතුව නෙමෙයි. සමන් කියන අදහසක් තමන් තුල තියෙනවා. ඒක පුංචිනේ. සපදුක් විඳින්නත් පුළුවන්. ඒවා මට අයිති කරගන්න ඕන කොහොම කියලා දෙඩි ලෝභයට සරාගී වෙන්නත් පුළුවන්. තියන්න හොඳ නෑ මිනිහව මරා දාන්න ඕන කියලා ද්වේෂී වෙන්නත් පුළුවන්. පින්පව් කරගන්නත් පුළුවන් ওই මත. ඒවට ඔක්කොටම ඉඩ තියෙනවනේ දැන් මෙතන. දැන් එහෙනම් අපට තේරෙන්න ඕන, එහෙනම් ප්‍රිය වස්තු ප්‍රිය භවින් මధుර භවින් සොඳුරු භවින් හමු වෙනවා නම් ඒ හමු වෙන්නේ කොහාටද? බාහිරේ පවතින මේ බඳු දේ නම් සමන් කියලා ප්‍රිය කෙනෙක් හෝ අප්‍රිය කෙනෙක් හෝ හම්බ වුණේ තමාටනේ. දැන් තමා සැප දුක් විඳිනවා නම් විඳින්නේ කොහෙත් එක්කද? කොතනද සැප දුක් විඳින්නේ? ඔන්න අපි සිදුරට ලං කර ගන්න පුළුවන් වෙන සිදුරට ලං වෙන දැන් අපිට බාහිරය අතහැරෙනවා. අපි මෙතෙක් කල් අම්මය තාත්තය දුවය පුතාය නැන්දය මාමය මේවෙන් තමයි දුක් එන්නේ කියලා බැලුවනම් දැක්කනම් ඒක හරි තැනක් නෙමෙයි. එහෙම පෙනුනත් ඒක හොයනකොට එහෙ නෙමෙයි දුකේ හේතුව තියෙන්නේ. අන්න දුක උපදින තැන හේතුව තමන්ගේ පැත්තට එනවා. තමන්ගේ පැත්තට එනවා. එතකොට තමන්ගේ පැත්තට එන්න එන්න දුකක් දුකට හේතුවත් කියන දෙකම ඒක නෙමෙයි නිරෝධයත් මාර්ගයත් කියන ටිකම ඔක්කොම තමා තුළට සීමා වෙනවා. රෝහිතස්ස සූත්‍රයේදී ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ කරන පිළිවෙතත් බඹයක් පමණ සිරුරින් පණවම කියන්නේ. එතකොට දැන් සමන්ලා ඉන්නේ කොහේද? දුවල පුතාලා ඉන්නේ කොහේද? දැන් සමන් කියලා බලපු තැනින් බලන්න දුව පුතා අම්මා තාත්තා කියන තැනින් එහෙට ගැටෙන තැන තියෙන්නේ මොනවද? ඒ පැත්තේ තියෙන්නේ මොනවද? මේ අම්මයි මේ තාත්තයි මේ දුවයි මේ පුතායි මේ සොඳුරුයි කියලා පුද්ගල සංඥාවක් පුද්ගල අදහසක් උපදින්නේ කොහේද? සැප දුක් විඳින සරාගී වෙන්න සදෝසී වෙන්න හේතු කාරණා සකස් වෙන්නේ කොහේද? පින්තූරයක් දැක්කත් මේ අපේ අම්මා මේ අපේ තාත්තා මේ අපේ දුව මේ අපේ පුතා චිත්‍රපටයක වීඩියෝ පටයක දැක්කත් මේ අපේ දුවමයි මේ අපේ පුතාමයි. අන්න ඒ සොඳුරු බව කොහේද ඉපදිලා තියෙන්නේ? සොඳුරු බවින් ගන්න එතන පවතින දේ මොකද්ද? ඉස්සලම බලන්න ඒක. සිනමා පටේ තිරේ මොනවද තියෙන්නේ ගන්න සොඳුරු බවකේ? අර කාඩ්බෝඩ් එකේ ඒ තෙවරුණු තින්ත ටිකේද සොඳුරු බව තියෙන්නේ? කෙස්ලම් නියදත් සම්මස්නහරවලද සොඳුරු බව තියෙන්නේ? ඔන්න සොයලා බැලුවොත් පරීක්ෂණයක් කළොත් ඒ පැත්තෙනම් අපට සොඳුරු බවකින් මధుර බවකින් ගන්න යමක් හමු වෙන බවක් පේන මානෙකනේ. එහෙනම් ඔය දුක උපදින්නට හේතු සුඳුරු බව මధుර බව ප්‍රිය බව කොහේද හටගන්නේ? කොහේද පවතින්නේ? උපජ්ජමාන උපච්චති එත්ත නිවිසමාන නිවිසිත කොහේද උපදින්නේ කොහේද පවතින්නේ? අන්න ඔයාගෙන යන්න වෙනවා. එතකොට තමන්ගේ පැත්තටයි මේ ප්‍රශ්නය හා උත්තරය කියන දෙකම බාහිරේ අතාරින්න පුළුවන් තරමට අපි ඒ පැත්ත විමසන්න ඕන. ඒ පැත්ත විමසන්න ඕන. මොකද අපි බාහිරේ ඇත්ත නොදන්නාකම මතමයි අපි බාහිරයට එලිලා බැඳිලා තියෙන්නේ. මැටි පිටක් ගත්තොත් මැටි වලට කිසි වටිනාකමක් නැහැ. මැටි පිටක් අතට අරගෙන මං කිව්වොත් තමයි මේකට ලන්සුවක් තියන්න කියලා. ඉල්ලන්න ගානකට කියලා කවුරුවත් ඉල්ලන්නේ නැහැ. ඇයි? මැටි වල කිසි වටිනාකමක් නැහැ. හැමතැනම තියෙනවා ඒක. සල්ලි දීලා ගන්න දෙයක් නෙමෙයි. හැබැයි ඒ මැටි පිටම අපි ඒකේ හැඩය සටහන වර්ණය වෙනස් කළොත් ඒ හැඩේ වෙනස් කළොත් මැටි පිටේ ඉස්සෙල්ලා එපා කියපු එක නිකන්වත් එපා කියපු එක දැන් ඉල්ලනවා. දැන් මැටි පේන්නේ දැන් ආවේ කුපේ. දැන් පේන්නේ ආවේ. වෙනස මොකද්ද? මෙටි ටිකම වෙන ආකෘතියකට සකස් වුණා විතරයි. අමුතු දෙයක් ඒකට එකතු කළාද? පණ තින්බද? නෑ. හැඩය හා වර්ණය වෙනස් වුණා. පේන විදිය වෙනස් වුණා. දැන් වටිනාකමක් නැද්ද? තියෙනවා. දැන් සල්ලි දීලා ගන්න පුළුවන්. මැටි ටික පොළවේ ගැහුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. හාව බිම වැටුණොත්? හාව බිම වැටුණොත් අඬන්නත් පුළුවන්, ගහගන්නත් පුළුවන්. දුක් දුම්න ඇති වෙන්නේ හේතු. දැන් බලන්න, දුක් දුම්නස් ආවේ හාව බිඳුණු නිසා. හාව කැඩුණු නිසා. හාව කියලා දැක්කේ මොකද්ද? මැටිනි ඉස්සෙල්ල දැක්කේ නැද්ද මොකෝ යහවල? මැටි නම් ඉස්සෙල්ලත් දැකින්නේ නැහැ. මැටි තිබුණටම හාවෙක් පේන්නේ. එක්තරා විදිහකට සකස් වෙලා ආකෘතිය වෙනස් වෙලා එන්න ඕනේ. මැටි තිබුණු තැන මැටිම පෙනුණා. කිසි වටිනාකමක් තිබුණේ නැහැ. හැබැයි ඒකේ ආකෘතිය පේන විදිය වෙනස් වුණාම හාවෙක් වුණා. දැන් එතන මේ මැටි ටික හාවෙක් වුණාද? තමා තුල හාවෙක් කිය යන අදහසක් උපන්නද? මැටි ටික නම් හාවෙක් උනේම නෑ. මැටි ටික ධාතු නානත්වයක්. මැටි වල වෙනසක් වුණා. ආකෘතියේ වෙනසක් වුණා පමණයි. හැබැයි දැන් අපට පේන විදිහ වෙනස් වුණා. පේන විදිහ වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච විදිහට ඒ ආකෘතියට අපි නමක් දාගත්තා. මොකක් කියලාද? ආවෙක්. මැටි හාවෙක් උනේ නෑ. මැටි මැටිමයි. අපි හාවෙක් කියන අදහසක් නමක් අපි හදාගත්තා. දැන් ඒ නම හාව කියන නම මැටි වලට අයිතිද? මැටි හාව කියන නමට අයිතිද? මැටි ටික හාව කියන නමට අයිතිද? හාව කියන නම මැටි වලට අයිතිද? මැටි හාව කියන නමට අයිතිත් නෑ, අදහසට අයිතිත් නෑ. අදහස මැටි වලට අයිතිත් නෑ නියත. දැන් මා තුල උපන් අදහස අරහේ තියෙන මැටි වලට අයිති වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙ තියෙන මැටි මා තුල උපන් අදහසකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? බෑ. ඇත්තනම් බෑ. මෝඩකමට කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. එතකොට එහෙ තියෙනවා මැටි, මෙහෙ තියෙනවා හාව කියන අදහස. දැන් ඔන්න අවිද්‍යාව යෙදුනහම මේ නාම රූප දෙක එකතු කරනවා. දැන් කවුද ඇරෙහි ඉන්නේ? හාවමයි. ඒ හාවමයි එතන ඉන්නේ. දැන් හාව බින්දොත් කවුරු හරි? දැන් දුක එන්නේ මැටි බිඳුන නිසාද? හාව බිඳුන නිසාද? දැන් එතන හාවෙක් හදාගත්තේ කවුද? අපිම හදාගෙන හාව බිඳීමේ, හාව කැඩීමේ දුක අපිම ඔය වගේමයි අපි සජීවී කියලා තැන්වලත් අපි විසින්ම හදාගත්ත දෙයක්. අපි විසින්ම කරගත්ත නිර්මාණයක් තුලයි අපි දුක් විඳින්නේ. දුක ලෝකේ කාටවත් අයිති නෑ. කවුරුවත් හදන දෙයකුත් නෙමෙයි. තමන් හදනවත් නෙමෙයි හැබැයි. නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අග. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගානි කුච්චති. අනුන් හැදුවත් නෙමෙයි තමන් හැදුවත් නෙමෙයි. මේක හේතුඵල ධර්මතාවයක් මෙතන තියෙනවා. මේ හේතුඵල ධර්මතාවයේ ඇත්ත නොදකින තාක්කල් මේ වැරද්ද වෙනවා. මේ මැටි පිඬ පේනකොට මහාව කියන අදහස මෙහි උපදිනවා. එහි තියෙන්නේ මැටි මෙහි මේ අදහස උපන්නේ කියලා නොදකින හැම වාරයකම මේ අදහසෙන් අරක දිහා බලනවා. දෘෂ්ටියෙන් අර දිහා බලනවා. අර පාට කණ්ණාඩියක් දාගත්තාම ඔක්කොම පේන්නේ ඒ පාටට. ඒ දෘෂ්ටි හැටි. එනිසා අපට මෙන්න මේ දුක හා දුකට හේතුව කියන තැන හොයාගෙන යනකොට ඔන්න ඔය විදිහේ මෙන්න මේ විදිහේ සොයා ගැනීමකට එන වෙනවා. මෙන්න මෙහෙම තැනක් නේද තියෙන්නේ. පවතින්නේ මේ බඳු දෙ මේ බඳු තැන. එහෙම තැනක මේ සත්වයායේ පුද්ගලයායේ සමන්‍ය කියන හාවෙක්ක කියන අදහස උපදින්නේ මා තුළ නේද? අතන පවතින්නේ මේ බඳු දෙයක්, මැටි ටිකක්, තීන්ත ටිකක්, කඩදාසියක්, රෙදි කඩක්, කෙස්ලොම් නියදත් සම්මස්නාර සතර මහා ධාතුවක්. එහෙම තැනක මේ අදහස උපදින්නේ මට නේද? සමන් කියන, පුතා කියන, දුව කියන, අම්මා කියන, මම කියන අදහස උපදින්නේ මා තුළ නේද? තමා තුළ නේද මේ අදහස උපදින්නේ? සංඛාර අනිච්චවද සංඛාර. එතකොට අපිට හම්බ වෙන්න ඕනේ එහෙනම් බාහිරයේ ඉන්නව නෙවෙයි. මේ මා විසින්ම හදාගෙන, ප්‍රිය වස්තු හදාගෙන, අප්‍රිය වස්තු හදාගෙන මෙහෙන් නේද දුක එන්නේ කියන්නේ. සිදුර පිළිබඳව හොයාගෙන හොයාගෙන යනකොට අපි නතර වෙන්න ඕන තවදුරටත් එහාට ගිහිල්ලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු තැනින්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්න එතන හම්බ වෙනවා මේ දුක හටගන්න හේතු ටික. චක්ඛුං ලෝකේ පිය රූපං සත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රූපං ලෝකේ පිය රූපං සත රූපං එත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සත රූපං එත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ විදිහෙන් බුදුහාමුදුරුව මේ අදහස, මේ වැරදි අදහස, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය තමා තුළ උපදින හැටි පෙන්නවා. මෙන්න දුක උපදින හැටි, ප්‍රිය වස්තු අප්‍රිය වස්තු හම්බ වෙන්නේ මෙන්න මෙහෙම. ඒ හම්බ වෙන න්‍යාය පෙන්නනවා, ක්‍රමයේ පෙන්නනවා, දුක හට ගන්න තැන සිදුර පෙන්නනවා අපිට. දැන් බාහිරේ මොනතරම් රූප තිබුණත් එහෙ නැත්තම් අපිට ප්‍රිය අප්‍රිය කිසිවක් හම්බ වෙන්නේ නැහැ. එහෙ නැත්තම් රූප හම්බ වෙන්නේ නැහැ. මට නම් නැහැ ඒවා. එතකොට ඇහැ තිබුණත් බාහිර රූපේ තිබුණත් සිතක් නැත්තම් චක්කු විඥානේ නැත්තම් දැන් නිර්වින්දණය කළ වෙලාවේ ඇහැ තියෙනවනේ බාහිර රූප තියෙනවනේ ඕනතරම් පේන්නේ නැහැ කන තියෙනවා ශබ්දේ තියෙනවා ඇහෙන්නේ නැහැ නාසයේ තියෙනවා ගඳ සුවඳ තියෙනවා කො ගඳ සුවඳ දැනගන්නේ දිව රස තියුණාට රස දැනගන්නේ නැහැ කය පහස එකට ගැටුණාට ඒ විඳීම් කැපීම් කිටීම් හඳුනාගන්නේ එතකොට එහෙනම් සිතකුත් ඕන සිත තිබුණත් එහෙම වෙන්නේ නැහැ එහෙත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාම චක්කු සම්පස්සේ කියන චක්කු සම්පස්සෙන් වේදනා විඳින දේ හඳුනන බව සංඥා සංඥාවටයි විතර්ක කරන්නේ කල්පනා කරන්නේ කල්පනා කරන දෙයයි ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටිමානෙන් අපි ග්‍රහණය කරගන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ප්‍රපංච කරනවා. ඒ කියන්නේ ප්‍රමාද වෙනවා. දුකට හේතු වන්න හටගත්තා. දුක දුකට හේතු කාරණා හටගත්තද? හටගත්ත කොහෙන්ද පටන් ගත්තේ? එහෙ කන නාසය දිව කය මනස ආයතන ටිකෙන් ඉන්නේ. ඒවෙත් එන ක්‍රමයක් තියෙනවා. එන ක්‍රමයක් තියෙනවා. ඒකේ ටිකක් තියෙනවා කුසල් අකුසල් කර්ම ක්ලේශ නොවන විපාකමය අවස්ථාවක් තියෙනවා. විපාකමය අවස්ථාවක් තියෙනවා. ඒ තැන නතර වෙන්න බැරි වුණොත් ඒ සීමාව හඳුනා ගන්න බැරි වුණොත් අන්න අනිත් පැත්තට පයි. නැවත නැවත දුක හට ගන්න හේතුව එතනින් යනවා. ඔන්න දුක්ඛ දුක්ඛ සමුදය කියන පැත්ත සැබෑ සිදුර හම්බ වෙන්නේ උතනදී. සැබෑම සිදුර හම්බ වෙන්නේ උතනදී. ඉතින් ඔය දක්වා ඒක ආධ්‍යාත්මිකයි. ඒක මනසින් නුවණින්ම දැක ගන්න ඕන තැන. මේ අන්ත දෙක දෙපැත්ත. දුක දුක හැටියට දැක්කොත් මම කිව්වේ ඔබ දන්න දුක කියලා කතා කරන දේ නෙමෙයි. මේ දුක කියලා බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ මහා දාර්ශනික අර්ථයක්. එතනට දුක කියන නම යොදලා තියෙන්නේ එතන ඒ දුක දුක හැටියට දැනගන්න බැරි වුණොත් සියලු දුක උපදින්නේ එතන නිසා. මාළුවා කියන වැලක් හැදෙනවා වනාන්තරේ ඉතාමත්ම අභයටයකටත් වන ස්වල්ප පුංචි ඇටයක්. ඔය දෙවියන් අරක්ගත්ත වෘක්ෂයක් ආසන්නයට මාළුවා වැලකේ පුංචි ඇටයක් වැටුණහම ඒ දේව විමානයේ ඉන්න දෙවියෝ දේව දරුවෝ ඔක්කොම එකතු වෙලා හඬා වැළපෙනවා. මේ අබෑටයකටත් වඩා පුංචි ඇටයක් ගහ යටට වැටුනේ. මේගොල්ලෝ හඬා වැළපෙනවා. අනිත් දෙවිවරු ඇවිල්ලා අහනවා ඇයි මොකද හඬන්නේ? පෙන්නනවා බලන්නකෝ. මාළුවා වැලක ඇටයක්. ඇයි මේ දෙවියෝ විමන්ගත දෙවියෝ මාළුවා වැලක ඇටයක් දැකලා බිය වෙන්නේ? මාළුවා වැලේ ඇටය පුංචි වුණාට ඌක පැලුණොත් පැලේ පුංචි නෑ. මේ ගහ දිගේ එනවා. ගහ වැහෙන්න වැවෙනවා ඌක. මුළු ගහම වහ ගන්නවා. අතුපතර වීදිලා ගිහිල්ලා මුළු ගහම වහ ගන්නවා. මා වෙහි සහිත දිනයක තද සුළඟක් හැමුවාම ඒ ගහට ඒ බර දරා ගන්න බෑ. මුළු ගහත් එක්කම දෙවියන්ග විමානය බිමට වැටේ. අනාගත බය දැකලයි දෙවිය අර මාළුවා වෙලේ හැටිය දැකල බය වෙලා අඩන්න. ඒ මාළුවා වෙලේ ඇටේ වගේ මේ ස්කන්ධ උපාදාන ස්කන්ධ කියන තැන අපට හමු වෙන තැන භාවනාවේදී. ඒක ඔය අපි කතා කරන දුක්ඛ ලක්ෂණ නෑ මුකුත්. හැබැයි ඔය සියලුම දුක උපදින්න තියෙන බීජේ ඒ රූපේ චක්කු විඥාණය ස්පර්ශයෙන් වේදනා සංඥා කියන තැන. සංඥා කියන තැනින් බෙදෙනවා. යං සංජානාති තං විතක්කේති. සංඥාවටයි අපි කල්පනා කරන්නේ. බාහිරයට කල්පනා කරනවා නෙමෙයි. අපි හිතන් ඉන්නේ බාහිරේ දැකලා දැකපු දෙයට හිතනවා කියලා. බාහිරෙන් ඇහිච්ච දෙයට හිතනවා කියලා නේ හොඳ නරක වශයෙන්. නෑ. දැන් මෙහෙම ගන්නකෝ. දැන් මෙතන අපි කීප දෙනෙකුට එකම රූපයක් අපේ ඇස්වලට ගැටුණා කියන්න. එකම රූපේ. අපි පස් දෙනෙක්ගේ හැට ගැටුණා එකම රූපේ. දැන් මම දැනගන්නේ මේ මගේ අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්න මගේ අත්තම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්න මේ මගේ බිරිඳ කියලා. තව එක්කෙනෙක් දැනගනී මගේ ලොකු අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගනී මගේ පුංචි අම්මා කියලා. දැන් අපි දැනගත්ත විදිය පස් විදියක් නේ. පස් විදියක්. හැබැයි ගැටුණු අරමුණ හැමෝටම එකයි සාධාරණයි. එකම අරමුණ පස් දෙනෙකුට ගැටුණාම ඇහැට අපි ඒ රූපය පිළිබඳව දැනගෙන තියෙන පස් විදිහකට. එක්කෙනෙක් අම්මා කියලා, එක්කෙනෙක් අත්තම්මා කියලා, එක්කෙනෙක් බිරිඳ කියලා, එක්කෙනෙක් ලොකු අම්මා කියලා, එක්කෙනෙක් පුංචි අම්මා කියලා. එකම රූපය ගැන පස් විදිහකින් දැනගත්තේ කොහොමද? පස් දෙනා හිතපු විදිහට. යං විතක්කේති තං සංජානාති. හිතපු විදිහට දැනගත්තා. හිතුවේ මොනවද? තමා තුල පහළ වෙච්ච සංඥාවට යන් සංජානාති තං විතක්කේ. සංඥාවටයි තමන් කල්පනා කරන්නේ. තමන්ට යම් හැඩයක් පේනකොට මේ හවලා කියන අදහස උපන්න. දැන් අර මැටි තියෙන තැන ඒ හැඩය ඒ සංඥාව ධාතුනානත්වය නිසා සංඥානානත්වය. සංඥාව උපදිනකොටම මේ සංඥාවට මේ හැඩයට කියන්නේ හාවු කියලා. නම මතක් වුණානේ. දැන් අපිටත් අර රූපය ගැටෙනකොට මේ සංඥාව මගේ හිතට මැවෙනකොට මතක් වෙනවා මේ හැඩේ අපේ අම්මනේ. දැන් එතකොට අපේ අප තුල මැවෙන ඒ හැඩතලවලට අපි දාගත්ත නම තමයි ජීවෙන්නේ. දැන් ඒකනේ එකම රූපයට නම් පහක් ආවේ. එකම රූපයට නම් පහක් ආවේ ඒ රූපේ අම්මා නිසාවත්, තාත්තා නිසාවත්, බිරිඳ නිසාවත්, ලොකු අම්මා නිසාවත්, පුංචි අම්මා නිසාවත්. දැන් ඒ රූපේ අම්මා නම් ඔක්කොටම අම්මා වෙනවා. අත්තම්මා නම් ඔක්කොම අත්තම්මා වෙනවා. එහෙම වුණේ නැනික එකන හිතපු විදියට දැනගත්තා. එහෙනම් අපි හිතුවේ බාහිරයට වෙන්න බෑ. බාහිර රූපය ගැන හිතුවා නම් අපි ඔක්කොම දැනගන්න ඕනේ. එකම උත්තරයක් අපිට එන්න ඕනේ. එකම රූපය ගැන අපි පස් විදියකින් දැනගත්ත කියලා කියන්නේ අපි රූපය ගැන හිතලා නැහැ. රූපය ගැන හිතන්නත් බෑ. අපි තුලම හටගත්ත සංඥා සටහනට අපි පනවගත්ත නම් ටික සිහි කරගත් එකක් තමයි කරලා තියෙන්නේ. ඒ වගේ මෙන්න මෙතනක් තියෙනවා. ඔය ඇහැට ගැටිලා ඔය සංඥා සටහන සිහි වෙනවා කියන අවස්ථාව වැරද්දක් නෙමෙයි, දෝෂයක් නෙමෙයි. හැබැයි ඒක වැරද්දක් ඒක දෝෂයක් වෙන්නේ එතන අන්නර ස්කන්ධයන්ගේ උදේවැය. එතන ඇතිවීම නැතිවීම හේතු කාරණාත් එක්ක නොදැක්කහම. නොදැක්කින හැම වාරයකම ඒ ඉන්නේ පුද්ගලයේ ඒ ඉන්නේ හාවෙක් කියන තැනට යන දුකට හේතුව සකස් වෙනවා. දැන් බලන්න තමන් මනසින් යමක් සිහි කරලා දැන් අපි ළඟ ඉන්න කෙනා හෝ ගෙදර ඉන්න කෙනෙක් ගැන හෝ සිහි කළොත් දැන් අපිට මනසටත් අර හැට පේනවා වගේම හොඳටම පේනවා. දැන් Tamanට චිත්‍රයක් සටහනක් හොඳටම පේනවා. කිසි අඩුවක් නැහැ සජීවීවම පේනවා අර හැට පේනවා වගේම ඒ විදිහෙම පේනවා. දැන් බලන්න හොඳට ඔය හිතට පේන ඉතින් දකින ඔය රූපේ දැන් ඕකේ කෙසුත් නෑ ලොම් නෑ නිය නෑ දත් නෑ හම් නෑ මස් නෑ නහර නෑ ඇට ඇට මිදුළු වකුගඩුවක් මා දලපු පෙනාලු ලේසරව සෙන්සුටු මුකුත් නෑ. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු නෑ වර්ණ ගන්ධ රස ඕජා ඕකේ නෑ රූපයක ලක්ෂණ මුකුත් නෑ. හැබැයි ඔය සටහන දකිනකොටම මේ හවලා කියන අදහස උපදින්නේ නැද්ද? මේ හවලා කියන දැනගැනීම එන්නේ නැද්ද? දැන් ඔය සටහන දැකලා අම්මා කියලා මතක් වෙන්න බැරිද? අනේ අම්මා ලෙඩ වෙලා නේද? දැන් කඳුළු වෙන්නේ නැද්ද? අඬන්න බැරිද? අම්මා මැරිලත් දන්නේ නැහැ දැන්. මරණ දුක එන්න බැරිද? අම්මා දැන් ඉස්සර වගේ නෙමෙයි හොඳටම දුර්වලයි. ජරා දුක එන්න බැරිද? දැන් බලන්න දැන් මේ මොහොතේ ජරා ව්‍යාධි මරණ දුක ආවේ කොහෙන්ද කියලා? කවුද ගෙනහලා දීලා තියෙන්නේ? බාහිරින්ද අධ්‍යාත්මින්ද කියලා. එහෙනම් ඔන්න ඔය තැන දක්වා අපිට හොයන්න වෙයි. ඉතින් ඕක ගෞතම බුදු සාසනයේදී පුළුවන් මෛත්‍රී බුදු සාසනයේදී තියෙන ඉපා. එතස ඔක්කොම වැඩ ටික නවත්තලා ওই වැඩේ කරන්න පාඩු නෑ. ওই ටික හොයාගත්තොත් පාඩු නෑ. ඇයි ආපහු කවදාවත් සංසාරේ රස්සාවල් කරන්න වෙන්නේ නැත්නේ. උයන්න පියන්න වෙන්නේ නැත්නේ. නාන්න කවන්න වෙන්නේ නැත්නේ. දරුව බලන්න වෙන්නේ නැත්නේ. මුකුත් කරන්න වෙන්නේ නැහැ. බොහොම සුවසේ නිදුකින් ඉන්න පුළුවන්. ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝක පරිදේව දුක් දුම්නස් නැති සදාතනික සැපත උරුම කරගන්න පුළුවන්කම තියෙන. එනිසා මම හිතනවා අපි අදට මේ ප්‍රමාණවත් වේවි.
නෑ
මං කිදීන් කියන්නේ ආයතන හයක් තියෙනවානේ. ඒ එක ආයතනයකට දසපලක් වෙනවා. මේ දුක හා සමුදය කියන දෙපැත්තට බෙදෙනකොට එහේ රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර 10යි. කන ශබ්ද සෝත විඥාන සෝත ස්පර්ශ සෝත ස්පර්ශයෙන් වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතන, සද්ද තණ්හා, සද්ද විතක්ක, සද්ද විචාර. ඒ විදිහටම ගාන, ගන්ධ, ගාන විඥාන, ගාන සම්පස්ස, ගාන සම්පස්සජා වේදනා, ගන්ධ සංඥා, ගන්ධ සංචේතන, ගන්ධ තණ්හා, ගන්ධ විතක්ක, ගන්ධ විචාර. ජීවහා දිව රස, ජීවහා විඥාන, ජීවහා සම්පස්ස, ජීවහා සම්පස්සජා වේදනා, රස සංඥා, රස සංචේතන, රස තණ්හා, රස විතක්ක, රස විචාර. කාය පොට්ටබ්බ, කාය විඥාන, කාය සම්පස්ස, කාය සම්පස්සජා වේදනා, පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංචේතන, පොට්ටබ්බ තණ්හා, පොට්ටබ්බ විතක්ක, පොට්ටබ්බ විචාර. මනෝ ධම්ම, මනෝ විඥාන, මනෝ ස්පර්ශ, මනෝ සංපස්සජා වේදනා, ධම්ම සංඥා, ධම්ම සංචේතන, ධම්ම තණ්හා, ධම්ම විතක්ක, ධම්ම විචාර 60.
අවසර හැම දුරේ එකකට එක
එක තැනකින් දැනගත්තොත් ඇති ඔය සිදුරු ඔක්කොම වහන්න පුළුවන්. එක තැනකින් වැවුවාම ඔක්කොම වැහෙනවා. එනිසා ඔක්කොටම වහන්සේ වෙන්නත් ඕන එකක් කාගත්තොත් ඇති. අද දවසේ මේ වෙලාවේ මං හිතනවා මේ අවුරුද්ද පළවෙනි පොහොය නිමිති කරගෙන අපේ තිංවත් පිරිසට අදහසක් පහළ වුණා. බොහොම වටිනා අදහසක්, නෙක්කම්ම සංකල්පයක්. මේ අවුරුද්දේ මුල ආරම්භයේ සිල් සමාදන් වෙන්න ඕන කියලා. මං හිතනවා කාගේ හරි කෙනෙකුගේ හිතේ පහළ වෙච්ච හොඳ සත්පුරුෂ සංකල්පයක්. අන්න එක සත්පුරුෂයෙකුගේ හිතේ, කෙනෙකුගේ හිතේ යහපත් සංකල්පයක් ඇති වුණාම කී දෙනෙකුට ඒක යහපත පිණිස පවතිනවාද? ඉතින් අද මේ බොහෝ පිරිසක් එකතු කරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ ආපු ගමන පාඩු නෑ, බොහෝම දුර්ලභ, කල්ප ගානකනුත් අහගන්න බැරි ධර්මයක් අහගත්තා. තේරුණා හරි නොතේරුණා හරි කවදා හරි තේරෙනවා. මේක නුවණ වැඩිච්ච දවසට, නීවරණ අඩු වෙච්ච දවසට මෙහෙම බණක් කිව්වනේ කියන මතකයේ තිබුණොත් ඇති, ඔක මතක් වෙනවා. උත්සාහවත් වුණොත් ඒක තවදුරටත් හොඳින් නිරවුල් කරගන්න පුළුවන්. එනිසා අද දවසේ අපි මේ අවුරුද්දේ හා පුරා කියලා මේ පළවෙනි පොහොය දවසේ උතුම් ආරම්භයක් කළා. ඉතින් මේ වසර තුල කෙසේ හෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නිමාවටපත් කරගන්න බැරි වුණත්, අඩුතරමින් අර සත්‍ය කියන සිදුර වහන තැන දක්වාවත්, ඒ තැන දක්වාවත් අපට එන්න පුළුවන්කම තිබුණොත් අපි මේ ජීවිතයේ වාසනාවන්ත. මොකද අපායට යන්නේ නැහැ. මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ගන්න පුළුවන් උතුම් අර්ථය ගත්ත වෙනවා. ඉතින් ඒ දක්වා අපි කටයුතු කරනවා අත් නොහැර මේ ගමන යනවා කියන සත්‍ය අධිෂ්ඨානය සිත තුළ නගාගෙන, මේ ධර්මය උදව් කරගෙන මේ ජීවිතය තුළම, මේ ගෞතම බුදු සසුන තුළම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර කතරින් එතර වෙනවාමයි. ඒ සඳහා තුනුරුවන්ගේ අනුභවය, ආශිර්වාදනය, ධර්මයේ පිහිට මඟ පෙන්වීම, කල්යාණ මිත්‍ර ඇසුර තවදුරටත් ලැබීමෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වහ වහ අද අදම අවබෝධ වේවා. අපි මේ රැස් කර උතුම් කුසල පුණ්‍ය ධර්මයන් මතු බුදුවන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ටත් පත් වේවා. දෙවියන්ගේ දිව්‍යසිරි වැඩි දියුණු වේවා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ දිව්‍යසිරි නැති දේව කරුණාව අපගේ ඉදීමින් බැලීමින් පවත්නා. අපලෝතුරු කරදර බාධක මගහරවා, වරදට පාපේට අකුසලයට නැමෙන සිත ඉන්මුදවා, යහපතේ කුසලයේ පිහිටුවා ගන්නට ශක්තිය ආශිර්වාදයේ මඟ පෙන්වීම සලසාලත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් මා මහ නිවනින් සනසෙත්වා. ඉතින් ඒ වගේම ඔබ අප හැම දෙනා නමින් මිය ගිය සකල විද ඥාති වර්ගයාටත්, ඒ නම් සඳහන් කළ ඥාතිවරුන්ටත් මේ පින් අත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන්ම සසර දුක් නිමා කොට මා මහ නිවනින්ම සැනසෙත්වායි සාදු කියලා ආනන්දනා කරනවා. අප හැම දෙනාගේම මෙලව ජීවිතයට මහත් වූ සෙල් අස්සසිල්ලක් වූ ඒ ආදරණීය මව්පිය, ගුරුවර, කුලජ්‍යෙෂ්ඨයින් යම් තාක් ජීවත් වාසය කරන්නේ නම් ඒ හැමටත්, අපේ දුවදරුවන් ආදී කොට, මුණුපුරුමිනි පිරියන් ආදී කොට, අපේ පවුල්වල සෑම සියලු දෙනාටත්, අප හැමටත්, අපට අද දවසේ දන් පැන් ගිලන් පස පූජා කරමින් මෙවන් පිනක දහමක දෙන්නට මේ ස්ථාන ඇති කළ පවත්වාගෙන එන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටත්, සියලු දායකකාරකාදී හැමටත් මේ පුණ්‍ය සම්පත්තිය, කුසල සම්පත්තිය, තුනුරුවන්ගේ අනුභවය, ආශිර්වාදය, පින් කැමැති බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදය සැලසීමෙන්, දෘශ්‍යමානව අදෘශ්‍යමානව නවග්‍රහාදීන්ගෙන්, අණවින බන්ධන ඇස්සහ කටවහාදීන්, යක්ෂ ප්‍රේත පිසාච කුම්භාන නාග ගාන්ධර්වාදී අමනුෂ්‍යයන්ගෙන් ඇතිවෙන කර්ම විපාකයෙන් අනුන්ගේ විසම උපක්‍රමයෙන් ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටින් සෙමින් හටගන්න සියලු රෝග දෝෂ දුරු වේවා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වේවා කරන කියන රකී ආරක්ෂා වෙලෙලඳාම් ගුවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා භව ගමනේ සරණාතුරු නරකාදී දුක දිවයකට සාවිකා සාදී දුකකට නොපෙමින දුෂ්ට දුරු ජනසරින් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මගතාගෙන ලෝතුරුමක ඵල නිවනින් සැනසෙන්නට ඒ මේ අපි හැමතෙම මේ පින්කමද මේ කුසල ධර්මයන්ද මේ ධර්මෝපදේශයන්ද හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා සබ්බේතියෝ විහජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තං කරාජෝ සුඛී දීනායි භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සුත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධං තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු